අපි සබ්බාසෝ සූත්‍රය කරන්නේ මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාගතුන් වහන්සේ සවැත් නුවර සමීපේ ජේතවන නම් වූ අනේපිඩු සිටුගේ ආරාමයේ වැඩවාසය කරන සේක. භාගතුන් වහන්සේ මහණෙනි කියා භික්ෂූන්ට ඇමතූ සේක. ඒ භික්ෂූ වහන්සේයි භාගතුන් වහන්සේට පිළිතුරු දුන්නු. භාගතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක. මහණනි, ඔබට සීල ආශ්‍රයයන්ගේ සංවර කාරණේ දේශනා කරන්න මේ ආසාව මනාකොට මෙනෙහි කරව. දෙසෙමි වදාළ සේක. එසේ වහන්සේයි ඒ භික්ෂු භාගතුන් වහන්සේට පිළිවදන් ඇසුව. භාගතුන් වහන්සේ මේ කාරණේ වදාළම. මහණනි, මම නුවණින් දන්නාහුට දක්නාහුට ආශ්‍රයයන්ගේ ශේ කිරීම කියමි. නොදන්නාහුට නොදක්නාහුට නොකියමි. යලිදු මහණෙනි, කුමක් දන්නාහුට කුමක් දක්නාහුට ආශ්‍රවක්ෂේ වේද? යෝනිසෝ මනසිකාරේද අයනිසෝ මනසිකාරේද දන්නාහුට දක්නාහුට ආශ්‍රවක්ෂේ වේ. මහණෙනි, නුනෝනින් මෙනෙහි කරන්නාහුට නූපන්නාහුද ආශ්‍රය උපදීත. උපන්නාහුද ආශ්‍රයොත් වැඩෙත. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහුට නූපන්නාහුද ආශ්‍රය උපදීත. උපන්නාහුද ආශ්‍රයො ප්‍රහීන වේත. මහණෙනි, දර්ශනීන් පහකල යුතු ආශ්‍රව ඇත. සමුත්ති සංඛ්‍යාත සංවරයෙන් පහකල යුතු ආශ්‍රව ඇත. ඥාන සංවර සංඛ්‍යාත ප්‍රත්‍යාවේක්ෂ ප්‍රතිසේවණින් පහකල යුතු ආශ්‍රව ඇත. කාන්ති සංවර සංඛ්‍යාත අදිවාසණින් පහකල යුතු ආශ්‍රව ඇත. සීල සංවර සංඛ්‍යාත පරිවජ්ජණින් පහකල යුතු ආශ්‍රව ඇත. විරිය සංවර සංඛ්‍යාත විනෝදණින් පහකල යුතු ආශ්‍රව ඇත. සප්ත බුද්ධංගී භාවනාවෙන් පහකල යුතු ආශ්‍රව ඇත. කාරණා හතක් දේශනා කළා. දර්ශනීයම් පහ කරනවා, සංවරයෙන් පහ කරනවා, ප්‍රතිසේවණින් කියන්නේ යූස් කිරීම, ඊළඟට ඉවසීම එන්ඩියුරන්ස් කියන එක අදිවාසණින්, ඊළඟට පෙනෙනු පරිවර්ජණය කියන්නේ අවොයිඩන්ස් කියන එකයි, විනෝදණී කියලා කිව්වහම එලිමිනේෂන් කියන එක, ඊළඟට බොජ්ජංගය. මහණෙනි, දර්ශනීයම් පහකල යුතු වූ ආශ්‍රය කවරද යත්? මහණි, මේ ලෝකේ බුද්ධ ආදී ආර්යයන් නොදක්නා වූ, ආර්ය ධර්මී අදක්සු ආර්ය ධර්මී නොහික්මනා වූ, බුද්ධ ආදී සත්පුරුෂයන් නොදක්නාසොලු, සත්පුරුෂ ධර්මී අදක්සු සත්පුරුෂ ධර්මී නොහික්මනු, අශ්‍රුතවත් පුතග්ජන තෙමේ මෙනෙහි කළ යුතු ධර්මයන් නොදනි, මෙනෙහි නොකළ යුතු ධර්මයන් නොදනි, මෙනෙහි කළ යුතු ධර්මයන් නොදන්නා, නොමෙනෙහි කළ යුතු ධර්මයන් නොදන්නා, හෙතම යම් ධර්ම කෙනෙක් නොමෙනෙහි කළ යුත්තා නම් ඒ ධර්මයන් මෙනෙහි කෙරේ. යම් ධර්ම කෙනෙකු මෙනෙහි කළ යුත්තා නම් ඒ ධර්මයන් මෙනෙහි නොකරයි. මහණි, යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මය කවර දෙයක්? මහණෙනි, යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන්නාහුට නූපන් කාමාශ්‍රය වූ උපදීද, උපන් කාමාශ්‍රය වූ වැඩේද, නූපන් භවආශ්‍රය වූ උපදීද, උපන් භවආශ්‍රය වූ වැඩේද, නූපන් අවිද්‍යාශ්‍රය වූ උපදීද, උපන් අවිද්‍යාශ්‍රය වූ වැඩේද, යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මොහු ඒ මෙනෙහි නොකළ යුතු ධර්මය වේ. ඒ කියන්නේ කාමාශ්‍රයම් වැඩි වෙන දේ මෙනෙහි නොකළ යුතුයි. නමුත් මේ පුද්ගලයා ඒවා මෙනෙහි කළා, ඉතින් කාමාශ්‍රය වැඩි වෙනවා. මාන්නි, යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්මය කවර දෙයක්? මාන්නි, යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන්නාහුට නූපන් කාමාශ්‍රය වූ නූපදීද, උපන් කාමාශ්‍රය වූ ප්‍රහීන වේද, නූපන් භවආශ්‍රය වූ නූපදීද, උපන් භවආශ්‍රය වූ ප්‍රහීන වේද, නූපන් අවිද්‍යාශ්‍රය වූ නූපදීද, උපන් අවිද්‍යාශ්‍රය වූ ප්‍රහීන වේද, යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකෙරේ නම් මොහු ඒ මෙනෙහි කළ යුතු ධර්මයෝයි කියලා කියනවා. ඊළඟට මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන්, මෙනෙහි කළ යුතු ධර්මයන් නොමෙනෙහි කිරීමෙන් ඔහුට නූපන්නා වූ ආශ්‍රයොත් උපදිත, උපන්නා වූ ආශ්‍රයොත් වැඩෙති. හෙතෙම මෙසේ නුනුවණින් මෙනෙහි කරයි. මම අතීත කාලයේ වූයේම්ද, අතීත කාලයේ නොවූයේම්ද, එහෙමත් නැත්නම් අතීත කාලයේ කවරෙක් වූයේම්ද, අතීත කාලයේ කෙසේ වූයේම්ද, මම අතීත කාලයේ කවරෙක් සිට කවරෙක් වූයේම්ද, මම අනාගත කාලයේ වෙම්ද, අනාගත කාලයේ නොවෙම්ද, අනාගත කාලයේ කවරෙක් වෙම්ද, අනාගත කාලයේ කෙසේ වෙම්ද, මම අනාගත කාලයේ කවරෙක් සිට කවරෙක් වෙම්ද? දැන් වර්තමානයේද තමා කෙරෙහි සැක ඇත්තේ වෙයි. මම වෙම්දෝ මම නොවෙම්දෝ කවරෙක් කෙම්දෝ කෙසේ වෙම්දෝ මේ සත්තතෙම කොයින් ආයේද එහි කොහි යන්නේද මෙසේ නුනුවණින් මෙනෙහි කරන ඔහුට සවැදෑරුම් දෘෂ්ටීන් අතරින් එක්තරා දිට්ටියක් උපදී තමා ඇතයි කියලා දිට්ටියක් එනවා තමා නැතයි කියලා දිට්ටියක් ඇති වෙනවා ඊළඟට තමාම මමම තමාම හඳුනගන්නවයි කියලා ස්ථිර වශයෙන් දිට්ටියක් එනවා මමම තමා නැතයි කියලා හඳුනගන්නවයි කියලා සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් දිට්ටියක් එනවා තමා නොව මමම තමා හඳින ගනිමි සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ඔහුට දිට්ටියක් උපදිනවා යලිදු ඔහුට මෙවුදු දිට්ටියක් වේ මේ වචන ප්‍රකාශ කරන විඳින මම නිත්‍යයි සදාකාලිකයි නොපෙරෙන සුළුයි කියන මහණනි මෙය දිට්ටි ගතිය දිට්ටි ගාහණේ දිට්ටි කාන්තාරේ දිට්ටි විෂූකේ දිට්ටි සංගෝජනියයි කියලා කියන බැවි මහණනි දිට්ටි සංගෝජනියෙන් සංයුක්ත වූ අසුතවත් පුතක් ජන තෙමේ ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් වැළපීමෙන් කාය දුකින් මානසිකින් දුකින් දැඩි ආයාසයෙන් නොමිදේ සීළු සසර දුකින් නොමිදේයයි කියමු මහණනි ආරයන් දක්නාසුළු ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ මොනවට හික්මුණු සත්පුරුෂයන් දක්නාසුළු සත්පුරුෂ ධර්මයේ දක්ෂ සත්පුරුෂ ධර්මයේ මොනවට හික්මුණු සෘතවත් ආර්ය ශාวก තෙමින් මෙනෙහි කළ යුතු ධර්මයන් දනි මෙනෙහි නොකළ යුතු ධර්ම දනි හෙතෙම මෙනෙහි කළ යුතු ධර්ම දන්නේ මෙනෙහි නොකළ යුතු ධර්ම දන්නේ යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකළ යුතු නම් ඒ ධර්ම මෙනෙහි නොකරයි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කළ යුතු නම් ඒ ධර්ම මෙනෙහි කරයි මහණනි යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මය කවර දෙයක් මහණනි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන ඔහුට නූපන්නා වූ කාමාශ්‍රය උපදීද උපන්නා වූ කාමාශ්‍රය වැඩේද නූපන්නා වූ භවආශ්‍රය උපදීද උපන්නා වූ භවආශ්‍රය වැඩේද නූපන්නා වූ අවිද්‍යාශ්‍රය උපදීද උපන්නා වූ අවිද්‍යාශ්‍රය වැඩේද මොහෝ නායි යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මයෝ මහණනි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්මයෝ කවර දෙයක්ද මහණනි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන ඔහුට නූපන්නා වූ කාමාශ්‍රය නූපදීද උපන්නා වූ කාමාශ්‍රය ප්‍රහීන වෙද්ද නූපන්නා වූ භවආශ්‍රය නූපදීද උපන්නා වූ භවආශ්‍රය ප්‍රහීන වේද නූපන්නා වූ අවිද්‍යාශ්‍රය නූපදීද උපන්නා වූ අවිද්‍යාශ්‍රය ප්‍රහීන වේද මොහුව නායි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්මයෝය ඔහුට මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි නොකිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන් නූපන්නාශ්‍රයොත් නූපදීත් උපන්නාශ්‍රයොත් ප්‍රහීන වේද හේ මේ දුකයි නුවණින් මෙනෙහි කරයි මේ දුක්ඛ සමුදයයි නුවණින් මෙනෙහි කරයි මේ දුක්ඛ නිරෝධයයි නුවණින් මෙනෙහි කරයි මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවයයි නුවණින් මෙනෙහි කරයි මෙසේ නුවණින් මෙනෙහි කරන ඔහුගේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් තුන් සංගෝජනිය ප්‍රහීන වේද මහණනි මොහු දර්ශනීය ප්‍රහීන කළ යුතු ආශ්‍රයෝයයි කියන ලැබේ එතකොට මේක ඊටු ටික බලන්න ඉස්සෙල්ලා අපි මේ ඩයග්‍රෑම්ස් වලට ගිහිල්ලා සාකච්ඡා කරමු අපි පළවෙනිම අකනිට බ්‍රහ්මලෝකේ රහතන් වහන්සේට ප්‍රතක්තාය පළ කරන මේ ධර්මය අපිට ලබා දුන්නට අපි එහෙනම් සබ්බාසෝ සූත්‍ර ඩයග්‍රෑම් සෙට් දෙකේ අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් එතකොට මේක පෙන්නනවා තමා ඇතයි කියලා දික්තියක් තියෙන ඒ වෙලාවේදී වේදනාව තමායයි කියලා ගන්නවා අත්ති මේ අත්තා ආපහු තමා නැතයි කියලා දිට්ටියක් තියෙනවා. වේදනාව නැති විට තමා නැතයි කියලා ගන්නවා. නත්ති මේ අත්තා. මම්ම තමාව හැඳින ගනිමි කියලා දිට්ටියක් තියෙනවා. ඉතින් මේ වෙලාවේ රූපය සහ වේදනාව තමායයි කියලා ගන්නවා. අත්තනාව අත්තානං සංජනාමි. ඊළඟට මම්ම තමා නැතයි කියලා හඳුන ගැනීමෙන් දිට්ටියක් තියෙනවා. ඒ කියන්නේ මේ නිත්‍ය රූපය තමා. වේදනාව තමා නම. ඔය හතරවෙනි ධානතලයේ අසංකේ සත්‍යෝ කියලා ඉන්නවා. ඒ අය මේ මනස තමයි ප්‍රශ්නේ. එතකොට කය හොඳයි කියලා මනස සප්‍රෙස් කරලා කයෙන් විතරක් ඉන්නවා. අන්න ඒ අය තමයි මේ පෙන්වන්නේ. ඊළඟට තමා නොව මම්ම තමා හැඳින ගනිමි කියලා දිට්ඨියක් තියෙනවා. රූපය තමා නොවේ වේදනාව තමායයි කියලා ගන්නවා. අනත්තනාව අත්තානං සංජනාමි. එතකොට අර අඹ ගෙඩිය තමා නෙවෙයි. අඹ ගෙඩිය කාලා ඇති වෙන වේදනාව තමා කියලා ගන්න. ඊළඟට පෙන්වනවා කතා කරන්නා වූ සැප දුක් විඳින්නා වූ මම ඒ ඒ જાතියේ කළ කුසල අකුසල කර්මයන්ගේ විපාකයේ විඳීද මාගේ මේ හේතෙම නිට්ටිය ස්ථීරය හැමදාම පවති නොපරණ ස්වභාවය ඇත්තේ කියලා. ඉතින් මේකේ උදාහරණේ තමයි ඔයගොල්ලෝ දන්න ඔය සර්ෆ් බෝඩ් එක නැගලා මිනිස්සෙක් ඉතින් ඒකේ එහාට මෙහාට යනු. එයාව වීඩියෝ කරන්න මන් දිහා බලාගෙන ඉන්න කියලා. ඉතින් එතකොට එයා ගන්නවා මේ මම ඉන්නේ මම විඳින්නේ කියලා අර්ථයක් තියෙනවා. ඉතින් සුළඟ නැති වෙච්ච ගමන් ඉතින් වේදනාව නැති වෙන බව දන්නේ නැහැ තමන් කඩාගෙන වැටෙනවායි කියන්නේ. දැන් මෙතන දික්ටි හයක්. එතකොට මේ දික්ටි හයම ඉදන් සත්‍යාවිනිවේස කාය ග්‍රන්ථියට ඇතුළට ඇදෙනවා. එතකොට දැන් අපි ආශ්‍රවලින් සාකච්ඡා කරලා තියෙනවා කාමාශ්‍රය කියලා කියන්නේ සුඛයි කියන එකේ පසු සංඥාව. බවාශ්‍රය කියලා කියන්නේ අත්තා කියන එකේ පසු සංඥාව. ඒක අර චේතනාව ඉදන් ජාතියට තියෙන රේඛාව පැරලල් ධර්මයක්. එතකොට අන්නේ විදිහටම ආපහු අපිට තියෙනවා ඉදන් සත්‍යාවිනිවේස කාය ග්‍රන්ථිය ඉදන් ඇන්දොත් ප්‍රේ විප්‍රයෝගය දක්වා ඒ සමාන්තර ධර්ම වෙනවා. ඉතින් ඒක පේනවා මේ ඊළඟ ස්ලයිඩ් එකේ. මේක තමයි මේ මනෝ සංචේතනෙන් දැන් ජාතියට තියෙන රේඛාව ඒකට පැරලල් ඉදන් සත්‍යයෙන් දැන් ප්‍රිය විපයෝගයට යනවා කියන එක. දැන් ඉතින් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් යම්කිසි එකක් ඉදන් සත්‍යාව නිවේස කාය ග්‍රන්ථයට ඇතුළු වෙච්ච ඵලියට ඒක මේ ප්‍රිය විපයෝගී සිද්ධ වෙනවද කියන එක. ඒක එහෙම වෙන්නේ නැහැ. ප්‍රිය විපයෝගී කියන එක සිදු වෙන්නේ පරාමාසගත වීමෙන් පස්සේ. ඒක වරදවා වටහා ගැනීම කියන එකට එන්න ඕනේ. එතරම් මෙතන මේ දික්ටි හයක්නේ පෙන්නා දීලා තියෙන්නේ මිච්ඡා දික්ටි හයක්. ඉතින් මොකකටද අපි මිච්ඡා දික්ටි වෙලා තියෙන්නේ? පදුට්ට මන සංකල්පේ නිසා ඇති වුණු නිට්ටිභාවයම හේතු වුණ ප්‍රත්‍යවණු. අර අගයන් දෙක සසඳලා බැලුවා. විඥාන ධාරාව ගැලුවා නම් නිට්ටියයි. ඒකෙන්නේ පදුට්ට මන සංකප්පේ. ඒකෙන්ම තමයි මේ කතාව ඇති වෙලා තියෙන්නේ. ඒව තමයි හේතු ප්‍රත්‍ය වෙන්නේ. එතකොට ඒ වත්තු උපම එකේදී අපි ඔබ ඉගෙන ගත්තා. මෙවනම් අපි යමු තුන්වෙනි ස්ලයිඩ් එකට. මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා මේ ජරා ධර්මීය කියන එක. මේ ජරා ධර්මීය අර්ථ දක්වන්නේ මේ රූපයත් රූපේ නිසා මම පවතිනවා කියන දික්තිය මිදීමේ. ජරා ධර්මයේ තියෙන්නේ දික්තිය මිදීම කියන එක. දැන් අපි හිතනවා මේ රූපයත් එක්ක මට ඉන්න පුළුවන් ඒ කියලා නේද? එතකොට ඒකේ එහෙම ඉන්න පුළුවන් කියන දික්තිය මිදීම තමයි ජරා ධර්මීය. එතකොට ඕගලන්ට පේනවා මෙතන මේ පදුට්ට මන සංකප්පේ විඥානාහාරේ පරාමාස කාය ග්‍රන්ථියට එන එක. ඒක කොළපාටින් අපි ලකුණු කරලා තියෙනවා. එතකොට මේ රේඛාව දික් කළාම අපි තින් ওই නිට්ටයයි කියලා එහෙම ගන්න. හැබැයි දික් කරාම අපි යන්නේ ජරාවට කියන එක තියෙනවා. එතකොට මෙතන මේ විඥානී හට ගැනීම කියන එක මේ බෙල් ෂේප් කර්ව් එකක් පෙන්වා දීලා තියෙනවා. AB කියලා දෙකක් ලකුණු කරලා තියෙනවා. අන්න ඒක මේ කොළපාට රේඛාවට අනුරූප වෙනවා. ඒ වල ඉඳන් අපි B දක්වා ගමන් කළා නම් අන්න ඒක ಜಾති වශයෙන් සලකන්න ඕනේ. දැන් ඕගලන්ට මොකක් හරි එකක් කනකොට වන්න වේදනාවක් ඇති වෙනවා. හිතන්න ගාර කැකිලි මාළුව කියලා නේද? එතකොට කෑවා කනකොට වේදනාවක් ඒක පළවෙනි රාව. දෙවෙනි රාවෙදී කල්පනා කරනවා මම පොඩි කාලේ කාපු එක කොච්චරද? ඒ කියන්නේ මගේ බෙස්ට් එක. ඉතින් B කියන එක හොඳට ගැලපෙනවා ඒකට. බෙස්ට් එක Taman ගේනවා මේක. එතකොට A වල ඉඳන් B වලට ගියා නම් අන්න ಜಾති. එතකොට දැන් විඥාන ධාරාවේ යම්කිසි වෙනසක් ඇති වෙනවද? හිතන්නකෝ බලන්න ඕගොල්ලන්ගේ ගෙදරට වතුර එනවා. එතකොට එක දවසක ටැප් එකේදී වතුර යම්කිසි ප්‍රමාණයකට එනවා. ඊළඟ දවසේ බැලුවාම මේ වතුර ඊට වඩා අඩුවෙන් එන්නේ. දැන් ඉතින් වෙනසක් තියෙනවනේ. ඒක දුකයි. ඊට පස්සේ තව දවසක බැලුවාම වතුර වැඩියෙන් එනවා. එදාට එන්නේ රොඩු මඩ. එතකොට එහෙනම් ඒකත් දුකයි. එතකොට එහෙනම් අඩු වුණත් දුකයි වැඩි වුණත් දුකයි. එතකොට දැන් ඉතින් මේ B වල ඉඳන් C වලට දක්වා යනවා කියන එක ඒක ජරාව. ඒක තුන්වෙනි රාමුවේ තමයි C කියන එක එන්නේ. ඉතින් මේක මේ රතු පාට රේඛාවට අනුරූප වෙනවා. ඒකයි රතු පාටින් ලකුණු කරලා තියෙන්නේ. මේක ජරා ධර්මයේ ලෙස සලකනවා. තුන්වෙනි රාමුවේදී අපි අර සුඛයි කියලා ගන්නවා කියලා කිව්වේ නේද? ඉතින් සුඛයි කියලා ගත්තට මොකද්ද වෙලා තියෙන්නේ? ඇත්තම කියනවනම් අපි ජරාවට පත් වුණා කියන එක තමයි තියෙන්නේ. එතකොට මේ ඒ කියන පොයින්ට් එක සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානීය කියන එක එනවා. B කියන පොයින්ට් එක විඥාන පත්‍යා නාම රූපං. C කියන පොයින්ට් එක නාම රූපත්‍යා සලායතනං කියන එක වෙනවා. එතකොට එහෙනම් අපි මේ බෙල් ෂේප් කර්ව් එක ඉගෙන ගත්තා. ඒ වගේම අපි ජරා ධර්මයේ කියන එක අත දැක්කෝ. රූපයයි රූපේ නිසා මම පවතිනවා කියන දිට්ඨිය. දිට්ඨිය මෙදීමින් තමයි ජරාව ඇති වෙන්නේ. එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු, හතරවෙනි ස්ලයිඩ් එකට. එතකොට මේකේ ඕගලන්ට පේනවා මේ එක දැන් මෙතන මේ ව්‍යාධි ධර්මයේ කියන එක පැහැදිලි කරනවා. ව්‍යාධි ධර්මයේ අර්ථ දක්වන්නේ නිත්‍යයි කියන සංකල්පයේ බෙදීම නිසායි ව්‍යාධිය කියන එක ඇති වෙන්නේ. එතකොට දැන් විඥානාහාරය ඉඳන් එක පදුට්ට මන සංකප්පේ, ඊට පස්සේ දෙක සුභයි කියලා අරන් තිනු, තුන නිත්‍යයි, එපාර හතර. ඔයගොල්ලෝ දන්නවා සුභයට නිත්‍ය එක්ක කරාම සුඛයි කියන එක නේද? ඒක තමයි මේ පැත්තෙන් සුඛයි කියලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිට පේනවා මේ පළවෙනි කාරණාවයි තුන්වෙනි කාරණාවයි දෙකම එකයි. ඇයි දෙකේම තියෙන්නේ මොකද්ද? නිත්‍ය ගුණය. පදුට්ට මන සංකප්පේ නිත්‍යයි, ධාරාව ගැලුවා නම් නිත්‍යයි, මෙතනත් ලකුණු ගල තියෙන නිත්‍යයි කියන එක. ඒ වගේම තමයි මේ දෙවෙනි කාරණාවයි හතරවෙනි එකයි දෙකම එක සමානයි. ඒ කියන්නේ සුභයයි කියලා ඉදන් සත්‍යාව නිවෙස කාය ග්‍රන්ථයට ඇතුල් වීම දෙකේ තියෙනවා. දෙක වෙන්නේ නැත්නම් හතරක් නෑ. මේ දෙක අතර වෙනස තියෙන්නේ මොකද්ද? පුන පුනා ස්පර්ශය. අර කට්ලට් තියනවා කියලා එකපාරක් දැක්කම් ඊට පස්සේ කවුරු හරි පිඟාන අරගෙන ගියා නම් ඒකේ සුඛයක් නෑ. නැවත නැවතත් පුන පුනා ස්පර්ශ කරන්න පුළුවන් නම් අන්න සුඛයි. එතකොට වෙනස තියෙන්නේ පුන පුනා ස්පර්ශය කියන එක. එහෙනම් තින් 2යි 4යි 2ම 1යි කියලා පේනවා. එතකොට අපි දැන් දන්නවා තුන්වෙනි රාමි තුන්වෙනි පියවරේදී සුඛේ පරාමාසගත වෙනවා. මේ සුඛේ වරදවා වටහා ගැනීමක් වෙනවා. ඉතින් මේ වෙනකොට අපිට ජරා ධර්මයේ සිදු වෙලා තියෙනවා. ඒ වුණාට අපි ඉතින් ඒක අත්තා කියලා අරගෙන තියෙනවා. ඒ කියන්නේ දැන් ඔතන තුන තුන කිව්වහම කල්පනා කරන්න රූපයයි රූපේ නිසා මම පවතිනවා කියන දිට්ඨිය බෙදිලා. බෙල් ෂේප් කර්ව් එකේ AB C දක්වා ඇවිල්ලා. ඉතින් එපාර දිට්ඨිය බිඳුනට මොකද අපි ඉතින් ඒක මේ අත්තා කියලා ගන්න. ඉතින් අත්තා කියලා අරගත්තාට ඒ දිට්ඨිය බිඳිලා නම් ඉතින් පවතිනවා කියන සංකල්පයත් ඒක නිසාම බිඳිලා යනවා කියන එක තියෙනවා. ඉතින් ඔක තුන දැන් ওই අත්තා කියලා ගැනීමම රෝගයක්. ඔය පිටකෝපදේශයේ සිංහල පොතේ පිටුව 36 පෙන්නනවා. රෝගං වදති අත්තතෝ කියලා කියනවා, රොදං වදති අත්තතෝ කියලා කියනවා. අත්තාය කියලා ගැනීමම තමයි රෝගයක් වෙන්නේ. එතකොට තුන්වෙනි රෝමි 6 වෙනි වෙනකොට අපි දන්නවා අත්තා කියලා 3 5 වෙනකොට අත්තා කියලා අරගෙන තියෙන්නේ. එතකොට එහෙමනම් තුන්වෙනි රෝමි 6 වෙනි පියවර එනකොට අත්තා කියලා ගැනීම රෝගයක් ව්‍යාධි ධර්මයේ කියන එක අපිට සිද්ධ වෙලා තියෙනවා. මේක මේ රූපේ නිසා ඇතිවෙච්ච ව්‍යාධි ධර්මයක්. එහෙනම් අපි ජරා ධර්මයක් ඉගෙන ගත්තා ව්‍යාධි ධර්මයක්. ජරා ධර්මයේදී දිට්ඨිය බෙදෙනවා කිව්වා, ව්‍යාධි ධර්මයේදී සංකල්පය බෙදීම කියන එක තියෙනවා. එවනම් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට, පස්වෙනි ස්ලයිඩ් එකට. දැන් මේකේ පෙන්වනවා මේ මරණ ධර්මයේ කියන එක. දැන් තුන්වෙනි රාමි තුන්වෙනි පියවරේ 3-3 රූපේ ජරා ධර්මය. එතකොට හතරවෙනි රාමි තුන්වෙනි පියවර එනකොට වේදනාවේ ජරා ධර්මය. ඔන්න මතක තියාගන්න, ස්ටෙප් එක 3 වෙනකොට ජරා ධර්මය තමයි තියෙන්නේ. එතකොට මෙතන වේදනාවේ ජරා ධර්මය. එතකොට දැන් මේ වෙලාවේ ඕගලන්ට දැන් තේරෙනවා ඔය සුඛේ පරාමාස වෙනකොට ඉතින් 3-3 පරාමාස වෙනවා, පර 4-3 ওই විදිහට පරාමාසගත වීම කියන එක තියෙනවා. එතකොට දැන් ඉතින් ඕගොල්ලන්ගේ දැන් මොකක් හරි දෙයක් කැඩුනහම දැන් 3-3 වෙන්නේ විශ්ල ඉතින් 3-6 කියන එක රූපේ නිසා ව්‍යාධි හිම ඇති වෙලා අනි තියෙන. ඉතින්නකො ඕගොල්ලන්ගේ ස්ටයා කේස් එක කැඩිලා. දැන් මොකද කරන්නේ? උඩටට යන්න නැතුව නිකන් ඉන්නවා. නෑ දැන් කල්පනා කරනවා මම මේක හොඳට හදනවා කියලා. දැන් ඉතින් එතකොට අල්ලුපගේ දෙට්ට එහෙම ගිහිල්ලා බලනවා කොහොමද ඒගොල්ලන්ගේ හදලා තියෙන්නේ. ඊළඟට ඉතින් ඥාතිංගේ ගවල් වල එහෙම ගිහිල්ලා සාම්පල් එකක් ගන්නවා මේගොල්ලන්ගේ තියෙන එහෙම. නෑ එකක්වත් හරි නෑ. කල්පනා කරන්නේ මොකද්ද? මම ඕක රත්තරන් වලින් හදනවා. රත්තරන් වලින් හදපු ස්ටයගේස් එකක් දැකලත් නෑ අපේ සිතේ ස්වභාවය විඥානී නැංගීම එහෙමයි. මෙහෙම එකක් කරනවා කියලා. දැන් එතකොට එහෙනම් තමන්ගේ තියෙන ස්ටයගේස් එක පලාස කරන්න එපැයි. මේක හොඳ නෑ, ඒක ජරා වෙලා තියෙන්නේ, මේක හොඳ නෑ, මං හදනවයි කියලා හොඳ එකක්. එතකොට එනම් 4-4 જાතිය පලාස කළා. මේක මේ හැදුවම නෙමෙයි, මනසෙන් අර කයින් කළා මේක දැම්මා වාගේ ගාව. ඉතින් ඒටි ඉස්සෙල්ලා අපි කොහේ හරි මැරිලා තියෙන්න එපා. ඉතින් අන්නේ මැරෙන්නේ කොතෙන්ද කියන එක තමයි මේ ඊළඟට කුමන රවුමෙද සිදු වෙන්නේ කියන එක. ඒක බලන්න අර බෙල් ෂේප් කර්ව් එකේ දැන් බලන්න A B C කිව්වහම රවුම් තුනයි. 4 4 වෙනකොට අන්න මම තමන්ගේ තියෙන එක පලාස කරලා එකක් හදනවා කිව්වා. එහෙම නම් ඉතින් මේක ඊට ඉස්සෙල්ලා මම මැරලා තියෙන්න ඕනේ. එතකොට මැරලා තියෙන්නේ 4 2 කියන එක. ඒකෙදි තමයි මරණය. ඔන්න ඔය විදිහට තමයි ඔක තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් හැබැයි ඔයගොල්ලෝ දන්නවා 2 ස්ටෙප් එක 2යි කියලා කියන්නේ නිත්‍යයි. අර අදත්තා දානියත් එක්ක සම්බන්ධ වෙච්ච එක. එහෙමනම් අපි නිත්‍යයි කියලා අරගෙන තියෙන්නේ මොකද්ද? විඥානී මරණි. විඥානී මැරෙනවා අපි ගන්නවා නිත්‍යයි කියලා. එතකොට එහෙනම් අපි ඉගෙන ගත්තා මේ 4 2 කියන එක. ඉතින් ඕක 4 2 ඉදි නෙමෙයි දෙවිනි රාමිත විඥානී ඒකේ ඒ මරණයක් කියන එක සිද්ධ වෙනවා. ඒක රූපේ නිසා ඇති වෙන මරණිය. දැන් ඔයගොල්ලෝ යම්කිසි රූපයක් දිහා බලාගෙන ඉන්නවා. වෙන රූපයක් දිහා බලපු ගමන් අරකට එක්ක තිබිච්ච එක මැරුණා නේ. එතකොට එන්න දෙවිනි රාමිත පරණයක් තියෙනවා. දැන් 4 3 වේදනාවේ ජරා ධර්මය. 4 4 නැවත ඉපදීම. 4 6 වෙනකොට වේදනාවේ ව්‍යාධිය. අන්න ඒක අප්‍රිහි සම්පයෝගය කියන එක වෙනවා. ඒක අකමැති දෙය හා එක්වීමයි කියන එක. ඉතින් දැන් 4 6ට යන්න ඉස්සෙල්ලා තවත් එකක් වෙන්න එපා නේද? 4 5 කියන ස්ටෙප් එක. ඒක බලන්න අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට 6 වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේකේ ඔයගලන් දන්නවා මේ තයෝදම්ම සූත්‍රයේ සම්බන්ධතාවය. මේ දෙක එක මෙතන මේ අත්තා කියලා ගත්තා නම් ඒකෙන් 1.3 මෝහය අවිද්‍යාශ්‍රෝහිම ඇති වෙනවායි කියනවා. ඉතින් අපි දැන් ටිකට ඉස්සෙල්ලා කිව්වනේ මේ අත්තාය කියලා ගැනීමම රෝගයක් කියලා ව්‍යාධිය. මේක හරියට නිකන් බෝල කුඩුවක කෑලි දෙකක් වගේ නේද? ඉතින් බෝල කුඩුවේ උඩ කෑල්ල අකුලන්න බෑනේ යට කෑල්ල අකුලන්න නැතුව නේද? එකක් අකුලනකොට අනිත් එකත් ඇකිලෙනවා කියන එක තියෙනවා. එතකොට එහෙමනම් දැන් එහෙම බලන්න පේනවා මේ යම්පිච්චන් නලබති තම්පි දුක්ඛය මෙතන රේඛාව එන්නේ යම්පිච්චන් නලබති තම්පි දුක්ඛයට. ඒක තුල තියෙන්නේ මොකද්ද? අර අත්තා කියන සංඥාව තමයි ඒක ඇතුළත් වෙලා තියෙන්නේ. ඒක තමයි 4 5 4 වෙනි රවුම 5 වෙනි පියවර ඒකෙදී අපි අත්තා කියලා ගන්න. එතකොට 4 7 කියන්නේ කැමති දෙයින් වෙන්වීම. ප්‍රියේ විප්පයෝගය. ඒ කියන්නේ බබා වාගේ රූපයෙන් වෙන් වුණා. ඒ ඉතින් 4 2කදී මරණය එහෙම සිද්ධ වුණානේ. එවැනි රූපයකින් සිටියේ සිටීමට ඇති කැමැත්ත නන්දි කියන්නේ මැරලා ඉපදෙන්නත් තියෙන කැමැත්ත. දැන් ඊළඟට 5 3 සංඥාවේ ජරාව කියන එක එනවා. නිත්‍යයි කියන ගත්ත සංඥාව වෙනස් වෙලා තියෙනවා. 4 7 සිදුවෙලා. එහෙමනම් නිත්‍යයි කියලා ගැනීම නිෂ්පලයි කියන එක එනවා. ඉතින් මෙන්න මේ 5 3 සංඥාවේ ජරාව කියන එක තේරුම් ගන්න. දැන් බලන්න මේ මුහුදේ රැල්ල බිඳෙනවා. එක රැල්ලක් කඩාගෙන වැටිච්ච ගමන් ඕක එකපාරටම මට්ටම් වෙලා යන්නේ නැහැ නේ. මෙහෙම ලම්ප් එකක් හම්ප් එකක් වාගේ මෙතන තියෙනවා B point එක වාගේ නේද? දැන් ඉතින් තවත් රැල්ලක් ඇවිල්ලා මේ කූඩට වැටෙනවා. දැන් හිතන්න බලන්න ඕගොල්ලෝ ඉන්නේ මුහුදු පෙරළ මේ C පැත්තේ ඕගොල්ලෝ ඉන්නේ. එතකොට වතුරු පාර ඔන්න C පැත්තට වැටුනොත් අන්න ඒකත් ආපහු ඕගලන්ගේ පැත්තට වෙන හුලම් පාරත් වදිනවා. රැල්ල එනවා කියලා පේනවා. දැන් බලන්න A පැත්තට වැටුනොත් මොකද වෙන්නේ? මේක ස්ලෝප් එක තියෙන අනිත් පැත්තට වතුර ටික අනිත් පැත්තට යනවා. ඒ කියන්නේ අර මුහුදු වෙරළේ තමන් පැත්තට ඇවිල්ලා ආපහු යන්නේ වතුර නේ. එතකොට දැන් ඉතින් අපි මේ පැත්තට එනකොට සුකයි කියලා ගත්තා නะ. හුලම් පාර මට වදිනවා ආදි වශයෙන්. ඕක අනිත් පැත්තට යනකොට සුකයි කියන්න බෑනේ නේද? එතකොට මේ පැත්තට යනකොට නිත්‍යයි කියන අනිත් පැත්තට යනකොට ඒ නිත්‍ය ස්වභාවය කියන එක වෙනස් වෙලා දැන් ඉස්සර වගේ නෑ. හැබැයි අපි මෝඩකම තමයි. අපි කල්පනා කරන ඕක ගියාට ආපහු එනවනේ කියලා. ඕකයි තියෙන්නේ. එතකොට එන්නේ විදිහට තමයි මේක තේරුම් ගන්න ඕනේ. මේ 5 3 කියන්නේ සංඥාවේ ජරා ධර්මයේ කියන එක. අරක ඉතින් නিত্য සංඥාව වෙනස් වෙලා තියෙනවා. මගේ පැත්තටම නේ හුලං එන්නේ. 4 7 අප්‍රිය සංපයෝගෙහිම මේ ප්‍රිය විපයෝගෙහිම සිද්ධ වෙලා තියෙනවා. අප්‍රිය සංපයෝගයත් සිද්ධ වෙලා තියෙනවා. එතකොට එහෙමනම් ඉතින් නিত্যයි කියලා ගන්න එක නිෂ්පලයි කියන එක පේනවා. 7 7 උපායාසය. පෝතලි සූත්‍රයේ 7 වෙනි රවම 7 ක්‍රෝධ උපායාසය. ඉතින් මැරෙන මිනිස්සයාට දැඩි වෙහසක් තියෙනවා නේද? මේදී ක්‍රෝධ දැඩි වෙහස ක්‍රෝධ උපායාසය ගැන අපි හිතලා බලන්න ඕන. 7 7 කියන්නේ සංස්කාර ජරා කියන එක. ඉතින් මේක අපිට මතක් වෙන මේකේ උඩ කෙනෙකුට ලියා ගන්න පුළුවන්. මේ 4 2 දැන් අපි පටන් ගමු 4 3. 4 3 කිව්වහම උඩින් ලියා ගන්න පුළුවන් වේදනාවේ ජරාව කියලා. 4 3ට උඩින් වේදනාවේ ජරාව. ඒ කියන්නේ මොකද්ද? වේදනාවයි වේදනාව නිසා මම පවතිනවා කියන දිට්ඨිය විදිලා නේ. ඉතින් ඒකින්ද අමතක වෙන හින්දා මේ ව්‍යාධියට යටින් අපි වරහණක් ඇතුලේ දාගමු දිට්ඨිය බිඳීම කියලා. එතකොට අපි 4 3 ලියාගත්තා. ඊට පස්සේ 4 4 4 4 මතකද පෝතලි සූත්‍රය අපි දන්නවා සුඛයි කියලා මේ පැත්තෙන් එනවා අනිත් පැත්තෙන් සංස්කාරයන් නිත්‍යයි කියලා පරාමාසගත වෙනවා. එවනම් 4 4 රුඩින් ලියා ගන්න පුළුවන් සංස්කාර නිත්‍යභාවය ජාතිය විය කියලා. එතකොට ඊට පස්සේ ඉතින් අපි මේකට ඉස්සෙල්ලා අපි කොහේ හරි මැරෙන්න එපා නේද? දැන් සංස්කාර නිත්‍යභාවයේ ජාතිය කියලා ගත්තා. දැන් ඉතින් බෙල් ෂේප් කර්ව් එකේ ABC අපි 4 4 හැදුවා නම් ඒක ඉස්සෙල්ලා මැරෙන්න ඕනේ. නිකන් 4 2 තමයි මරණය. එතකොට එහෙනම් මේක උඩින් ලියා ගන්නෝ ඒ විඥානීය නිත්‍යභාවය මරණීය විය කියලා. විඥානීය නිත්‍යභාවය මරණීය විය. එතකොට දැන් ඊට පස්සේ දැන් මේ 4 6 අප්‍රී සංපයෝගය මේකට යටින් ලියා ගන්නවා අපි වේදනාවේ ව්‍යාධිය. වේදනාවේ ව්‍යාධි ධර්මනේ මේ පෙන්වන්නේ 4 6 කියන එක නේද? එතකොට ඒකේ යටින් වරහණක් දාලා ලියා ගන්න පුළුවන් සංකල්පය බිඳීම කියන එක. සංකල්පය බිඳීම ඊළඟට 4 5 යම් පිච්චන් නලවති තම්පි දුක්ඛය. ඒක යටින් ලියා ගන්නෝ අත්තායයි ගැනීම මෙහි ඇත. අත්තායයි ගැනීම මෙහි ඇත. එතකොට ඊට පස්සේ මේ 4 7 ප්‍රියේ විපයෝගය. අන්න ඒක යටින් ලියා ගන්නෝ බබාවගේ රූපයෙන් වෙන් වුණා එවැනි රූපයකින් සිටීමට ඇති කැමැත්ත. බබාවගේ රූපයෙන් වෙන් වුණා එවැනි රූපයකින් සිටීමට ඇති කැමැත්ත. දැන් ඊළඟට 5 3 ජරාව. අන්න ඒකට උඩින් ලියා ගන්නෝ සංඥාවේ ජරාව. සංඥාවේ ජරාව. ඉතින් එතන මම ලියා ගන්න පුළුවන් නිත්‍යයිගත් සංඥාව වෙනස් වී ඇත. නිත්‍යයිගත් සංඥාව වෙනස් වී ඇත. ඒ කියන්නේ 4 7 වුණානේ නේද? මගේ පැත්තට එනකොට හොඳ නා අනිත් පැත්තට ගියාම මට ප්‍රියයි කියලා කියන්න බෑ. එතකොට ඊට පස්සේ මේ 7 7 උපායාසයට යටින් ලියා ගන්නෝ මරුණු මිනිස්සයාට දැඩි වෙහසක් ඇත. එතකොට මේ ස්ලයිඩ් එක ඔයගලන්ට මේ ස්කිප් කරලා යන්න පුළුවන් එකක් නෙමේ. අඩු ගානේ මේකේ කාරණා ඔක්කොම බැරි වුණාට අඩු ගානේ දෙකක්වත් බලන්න ඕන. මොකද්ද බලන්නේ? දැන් ඔයගලන්ගේ ස්ටෙයා 4 3 පටන් ගන්නවා. ස්ටෙයා කේස් එක කැඩිලා ජරා වෙලා තියෙනවනේ. ඔයගොල්ලෝ කල්පනා කරනවා මම හොඳ එකක් හදනවා කියලා. රත්තරන් වලින් හදනවා කියලා අන්න විඥානේ 4 4 තියෙන එක පලාස කරා. ඒක ඉස්සෙල්ලා මම මැරලා තියෙන්නේ. එතකොට මම මරුණා කියන එක තියෙන්නේ දැන් ABC රවුන් 3යි 4 4 පීක් එක ආවා නම් ඒටි ඉස්සෙල්ලාම මැරලා තියෙනවා. 4 දෙකේදී තමයි මැරලා තියෙන්නේ කියන එක බලමු. එතකොට ඒක එක කාරණාවක්. ඉතින් එතන කල්පනා කරනවා අපච්චි මේ විඥානී මැරණ එක නේද මම මේ නිත්‍යයි කියලා අරන් තියෙන්නේ. අපේ මෝඩකම්. ඊළඟට අඩුවානේ ඊළඟට බලන්න ඕනේ මේ 5 3 සංඥා විජරා. මගේ පැත්තට හුලම් පාර එනකොට මම නිත්‍යයි කියලා ගත්තා නම් අර බෙල් ෂේප් කර්ව් එකේ ඒ පැත්තට වැටුණා නම් වතුර පාර අනිත් පැත්තට යන්න. එහෙනම් මට කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක මේ හරි කියන එක. එතකොට මෙතන සංඥාවේ ජරාව කියන එක පෙන්වනවා. ওই කාරණා ඔක්කොම බැරි නම් අඩු ගන්න ওই දෙකවත් බලන්න ඕන. නැත්තම් ඉතින් මේක තේරෙන්නේ නැහැ. එතකොට එහෙනම් අපි යමු 6 වෙනි ස්ලයිඩ් එකේ අවසාන හරියට. එතකොට මේ ආශ්‍රව සහ රවුම් අතර සම්බන්ධතාවයක් පෙන්වනවා. මේ කාමාශ්‍රය වෙන්නේ හතරවෙනි රවුමේ හතරෙන් පස්සේ. කියන්නේ සුඛේ පරාමාසගත වුණාම තමයි කාමාශ්‍රය. භවාශ්‍රය ඇති වෙන්නේ අත්ත සංඥාව වීමෙන් පසු. ඉතින් අත්තා කියලා ගන්නේ පස්වෙනි රවුමෙන් පසුවනේ ඒක සිද්ධ වෙන්නේ. ඊළඟට අටවෙනි රවුමේදී සංස්කාරවලට අගය දීම සිද්ධ වෙනවා. එතකොට එහෙනම් ditthiya ashrava කියන එක ඇති වෙන්නේ අටවෙනි රවුමෙන් පස්සේ. ඉතින් උතන තියෙන්නේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මනෝ සංචේතනාවේ දක්වා ආවනම් ධම්මවච්චරි එහෙම තියෙනවා නම් ඉතින් ඒත් බැරිද අපිට මේ ditthi ආශ්‍රව කියන එක වෙන්නේ කියන එක. නමුත් ඒක හරියන්නේ නැහැ. මොකද ditthi ආශ්‍රව තියෙන මනෝ සංචේතනා පාරේ නේද? හරියන්නේ නැත්තේ මොකද? දැන් ඕගොල්ලෝ රසායන විද්‍යාව ඉගෙනගෙන ගිහිල්ලා කියන්න පුළුවන් මට මේ ওই වැඩ ඔක්කොම මට පුළුවන් කියලා. ඒ කිව්වා වුණාට ඉතින් ඒ ආයතන කට්ටිය බලනවා මෙයාට මේ වැඩ කරන්න පුළුවන්ද කියලා. ඩිග්‍රී එක තිබුණාට හරියන්නේ නැහැ නේ. කරන්න පුළුවන් ඉන්නේ බෑ නේද? එතකොට ඒ අය ඕගොල්ලන්ගේ සංස්කාර වලට අගය දෙන්න ඕනේ. එතකොට අගය දුන්නාට පස්සේ තමයි ඒ කියන්නේ එතකොට මේ අටවෙනි රවුමෙන් පස්සේ අපිට ඇති වෙන ওই දිටි ආශ්‍රවය කියන එක. අවිද්‍යා ආශ්‍රව කියන එක 10වෙනි රවුමෙන් පස්සේ ඇති වෙනවා. ඉතින් ওই අවස්ථාව බොහොම සියුම්. ඒ කියන්නේ අර බෙල් ෂේප් කර්ව් එක ගත්තාම ඔය A B කියන පොයින්ට් එක බොහොම ලඟ වෙන්න පුළුවන්. මතකද අපි කිව්වා අර තීන මිද්ද අවස්ථාවේදී ෂර්ට් එකක් ගන්න ගිහලා දෙවිනි අර සෙකන්ඩ් ඔපිනියන් එක හරි භාවිතා කළා. ධාරාව ගැලුවයි කියලා මේ A B සමාන වෙන්නේ නැහැ ලඟ උනත් තීරණයක් ගන්න බැරි අවස්ථාවේදී තවිද්‍යාශ්‍රවෙන් ඒ ගමන් කිරීම කියන එක තියෙනවා. විඥාන ධාරාව පවත්වන. එහෙනම් අපි පෙන්නුවා මේ රවුණුයි ආශ්‍රවයි අතර සම්බන්ධතාවය. දැන් එහෙමනම් අපි යමු 7 වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේ 7 වෙනි ස්ලයිඩ් එකේ අපි ආශ්‍රව අතර සම්බන්ධතාවය පෙන්නනවා. ඒ පဋාණ පාළි 3 වෙනි පොතේ තියෙන සම්බන්ධතාවය. මේ ditthi ආශ්‍රවෙන් kaama ආශ්‍රවය කියන එක ඇති වෙනවා. මේ රතු පාට ඇරෝ එක දෙපැත්තට යනවා. ditthi ආශ්‍රවෙන් අවිද්‍යා ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රවෙන් ditthi ආශ්‍රව. අවිද්‍යා ආශ්‍රවෙන් kaama ආශ්‍රව, kaama ආශ්‍රවෙන් අවිද්‍යා ආශ්‍රව. භව ආශ්‍රවය කියන එක තියෙන්නේ වෙනම. භව ආශ්‍රවෙන් අවිද්‍යා ආශ්‍රවය කියන එක ඇති වෙනවා. දැන් එහෙනම් අපි පෙන්නන රවුම් ආශ්‍රව වලට සම්බන්ධයි. අපි ආශ්‍රව අතර මේ වගේ සම්බන්ධතාවයන් තියෙනවායි කියන එකත් පෙන්නනවා. දැන් එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු 8 වෙනි ස්ලයිඩ් එකට. දැන් මේ 8 වෙනි ස්ලයිඩ් එකේ ඕගොල්ලෝ දන්නව අර ඒරියා 1 ඒරියා 2 කියලා ඒව අතර වෙනසක් මේ ආයතන භාවනාවේ දෙකේ සාකච්ඡා කරපු එක අපි ඊයේත් පෙන්නනවා. අර කාමච්ඡන්දී ඇති වෙන්නේ කොහොමද කියලා. අර පොඩි කාලේ කාපු එකයි දැන් එකයි නේද? සසඳල බලලා එතන අර විඥාණී වැස ගන්න සලස්සනෝ මුඩි කාලේ කාපු එක මෙහෙමයි කියලා ලුණු මිරිස් චුට්ටක් තිබුණා නම් කියලා වගේ තමන්ගේ විඥාණී වැස ගන්න සලස්සනෝ නේද? එතකොට දැන් ওই ඒරියා 2 එකේ ওই විදිහට මේ වෙනසක් ඇති වෙන්න. ඒකට යමක් එකතු වෙලා තියෙනවා. පළවෙනිම අපිට එකතු වෙලා තියෙන්නේ ජරාවට යනවා කියන එක. දෙවෙනි හේතුව තමයි මේ ගති ලක්ෂණයන් කියන එක. දැන් බලනවා ගති ලක්ෂණයන් කියන ඒවා මොකෙන්ද ඇති වුනේ? ඒක අනුසය වූ ධර්මයන්ගෙන් තමයි ඒක ඇති වෙලා තියෙන්නේ. එතකොට අනුසය වූ ධර්මයන් කොහොමද ඇති වෙන්නේ? ඒවා ඇති වෙන්නේ ආශ්‍රව නිසා. ඉතින් ඕගොල්ලෝ දන්නවා මේ සුඛයි කියන එකේ පසු සංඥාව කාම ආශ්‍රය. අත්තා කියන එකේ පසු සංඥාව භව ආශ්‍රය. නිට්ටයයි කියන එකේ පසු සංඥාව ditthi ආශ්‍රව. අත්තා කියන එකේ පසු සංඥාව ආපෝ අවිද්‍යා ආශ්‍රයත් වෙනවා. දැන් ඉස්සෙල්ලා පෙන්නුවා ආශ්‍රව අතර සම්බන්ධතාවය. අවිද්‍යාසෝ තිනන දික්ඛ්‍යාසෝ දික්ඛ්‍යාසෙන් අවිද්‍යාසෝ අවිද්‍යාසෙන් කාමාසෝ ආදී වචන සම්බන්ධයන් තියෙනවා. දැන් ඉතින් ඕගලන්ට පේනවා මෙතෙන්දී මෙතන මේ සංස්කාර වලට ඇලීම කියන එක ලකුණු කරලා තියෙනවා. මේ චේතනාව කියන එක ඇති වුණාට පස්සේ මේ දකුණු පැත්තේ ධර්මයන් වම් පැත්තට එනවා. එතකොට එහෙමනම් දැන් මේ කාමාසෝය කියන එකට ලෝඩ් වෙනවා නේද? එක්කව වෙන මොනවද? අවිද්‍යාසෙන් දික්ඛ්‍යාසෙන් මේ පැත්තට එක්කව වෙනවා. පේනවද? එතකොට ආශ්‍රයන් එන්න එන්න වැඩි වෙනවා. එතකොට දැන් එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 9 වෙනි ස්ලයිඩ් එකට. ඉතින් මේකේ මේ සබ්බාශ්‍රව භාවනාව කියන එක ලියලම තියෙනවා. රාතන් වහන්සේ නිතරම පෙන්වපු දෙයක් තමයි කෝසජ්ජී ඇති නොවීම පිණිස විරිය තුනක් භාවිතා කරන්න ඕනේ කියන එකක් තමයි රූප ස්පර්ශයෙන් නොවෙන්න විරියක් තියෙන්න ඕනේ. ඊළඟට සංඥාව මගේ නොවෙන්න විරියක් ඕන. ඊළඟට සංස්කාර මගේ නොවෙන්න විරියක් තියෙන එක තියෙන්න ඕනේ. දැන් ඉතින් ඔයගොල්ලන් දන්නවා අපි අර තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්වුවා මේ මනෝ සංචේතනාවෙන් මේ ඉඳන් අර ජරාව දක්වා ඒ රේඛාවෙන් වම් පැත්තේ තියෙන ධර්මයන්ගේ නිරූපණය වෙන්නේ ලෝභය කියන ධර්මයෙන්. ඉතින් අන්න ඒක තුල තියෙනවා කාමච්ඡන්දය කියන එක. ඒ කියන්නේ මේ කබලින්කාර ආහාරයේ ගිද්දි ලෝභය අතර කාමච්ඡන්දය අපි ලකුණු කරනවා. එතකොට මේ අර වෙනස දැකලානේ මේක ඇති වෙන්නේ. කාමච්ඡන්දය හදන්න පුළුවන් කියලා නේද? එතකොට දැන් මෙතන මේ රේඛාව දික්කලොතින් අපි යනවා දන්නවා ඒක යන්නේ ජරාවට. එහෙනම් කාමච්ඡන්දය කියන්නේ මොකද්ද? ජරාවට ඇති කැමැත්ත. ඉතින් අපිට පේනවා එහෙනම් අපි හරි මෝඩයෝනි. ජරාවට කැමති වෙනවා කියන එක. එතකොට දැන් ඉතින් අපි ජරා ධර්මයට කැමති වෙනවා නම් ඒක මෝහය වෙනවා. දැන් මේ ඩිගටම බලාගෙන ආවනේ නේද මේ සුබයි කියලා අරගෙන මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. අපි මෝඩයා වුණා කියන එක. ඉතින් එහෙනම් මේ පළවෙනි විරිය මේ ජරාවන රූපී ස්පර්ශ නොවෙන්න. ඒක තමයි මේ පළවෙනි විරිය කියන එක තියෙන්නේ. දැන් ඉතින් තමන් ප්‍රශ්න කරලා බලනවා. ඇයි අපි මේ මල මුත්‍රා ගොඩකට ජරා ගොඩකට කැමති වෙන්නේ? අන්න බලාගෙන යනකොට මෙන්න මෙහෙම දෙයක් පේනවා. ඒ මලමුත්‍රා ගොඩ නිසා හරි ආහාරයක් නිසා හරි මේ වේදනාව සුඛයි කියලා පරාමාසකාය ගත වුණා. ඒක වරදවා වටහා ගත්තා සුඛයි කියලා. ඒක අත්තා කියලා ගත්තා. අත්තා කියලා ගත්තයින් පස්සේ මොකද වෙන්නේ? මේ දිට්ටි අනුසයෙන් ඇඟිල්ල දික් කරලා පෙන්නනවා කබලින්කාර ආහාරයට මෙන්න මේක සුඛයි කියලා. රූපේ සුඛයි කියලා. පේනවද? රූපේ නෑ සුඛයක්. නමුත් අපි සුඛයි කියලා කියනවා. ඒක හරියට මේ මිනිස්සු දිහා බැලලා මේ ආහාරය සුඛයි කියලා කියනවා. අන්න ඒක නිසා තමයි මේ ජරාවන රූපය ගන්නවා කියන එක පේන්නේ. එතකොට එහෙමනම් මෙතෙන්දි මේ අත්තා කියලා ගැනීම තමයි මේ රූපය මගේයි කියලා ගැනීමට උදව්පකාර කරන්නේ. දැන් එතකොට අත්තායයි කියලා ගන්න අපි මේ මෙතන මේ සුඛයේ පරාමාස වෙලානේ. ඉතින් මේ වේදනාව කියන එක මේ වෙනකොට ජරාවටපත් වෙලා තිනවා. හතරින් රාම 3. වෙනකොට අපි දන්නවා වේදනා ජරා. ඉතින් එහෙනම් මේ දෙවිනි වාරයේදී අපි කැමති වෙලා තියෙන්නේ මොකටද? වේදනාවේ ජරාවට. එතකොට රූපය මගේයි කියලා ගැනීමට උදව්පකාර වෙලා තියෙනවා. දැන් එහෙනම් අපි ඩබල් මෝඩයා වෙලා. දැන් රූපේ ජරාවටත් කැමති වුණා ඉස්සෙල්ලා. දැන් වේදනාවේ ජරාවටත් කැමති වෙලා තියෙනවා. එහෙනම් මේ දෙවිනි විරිය සංඥාව මගේ නොවෙන්න කියන්නේ දෙවිනි විරිය අත්ත් සංඥාව මගේ නොවීම සඳහා. දැන් අපිට වෙනවා අපි මේ ප්‍රශ්නේ කොහොමද උඩුදුවන්නේ නේද? රූපය මගේ කියලා ගන්න කියන්නේ මේ අත්තා තමයි යා කියන්නේ. දැන් කල්පනා කරනවා මේ අත්තා කියන එක මේ මොකක් නිසාද අපි අත්තා කියලා ගන්නෙ? ඇයි අපි ඩබල් මෝඩයා වෙන්නේ කියන එක. ඒක බලන්න අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට 10 වෙනි එකට. මේ ඒරියා 1 වලින් ඒරියා 6 හදනවා කියලා දැන් බය බේරෝ එකෙත් බැලුවා. මේ ඒරියා 6 එක කියලා කියන්නේ පරාමාස කාය ග්‍රන්ථයේ ඉදන් සච්චේ මෝහ අගති කියන එක ඒරියා 6 වෙනවා. ඉතින් මේකේ මේ ධර්මයේ කොහොමද ධර්මයේ ගලන්නේ කියන එක අපි පොඩ්ඩක් විමසලා බලමු. අපි දන්නවා විඥාන පත්‍යේ නාම රූප කියලා මේ ඉදන් සත්‍යයට එනවා. ඒක ආවයන් පස්සේ ඉතින් ඔයක මේක දිගේ මේ ලයින් එක දාලා දෙන්නේ 5 කියලා. ඕක දිගේ ඉතින් මේ යම්කිසි විඥාන ධාරාවේ ගැලීමක් කියන එක සිද්ධ වෙනවා. ඉතින් ඇත්තෙම කියනවා නම් මෙතනින් එන්නේ මොකද්ද? මේ ජරාවන රූපේ නිසා ඇති වෙන සංඥාගේ. අපි ඒකත් තියාගමු මේ 5 කියන තැන. ජරාවන රූපේ නිසා ඇතිවන සංඥාගේ කියලා මේ ලයින් 5 එකට උඩින් ලියා ගන්න. දැන් එතකොට දැන් බලන්න දැන් මම කිව්වේ දියුල්පතකින් පොඩ්ඩක් යන්තම් වතුර චුට්ටක් ආවනම් තව එකකින් ඔකට එකතු වෙන්නේ නැත්නම් ඉතින් ඒක වීලිලා යනවා නේ. ඉතින් අන්න ඒකට දැන් තල්ලුවක් දෙන්න තව එක්කෙනෙක් එනවා. පේනවද මෙතන උද්දච්චයේ ලකුණු කරලා තියෙනවා. ඉතින් මේ මෝහගති ඉඳන් අන්න ලයින් 6 කියලා දාලා තියෙනවා. ඉතින් මේ ලයින් 6 එක හරහා ගමන් කරන්නේ මොකද්ද? උද්දච්චය තියෙනවා නිත්‍ය කතාවක් මේ. මිච්ඡා දිට්ඨියක් එතන තියෙනවා. ඉතින් මිච්ඡා දිට්ඨිය නිසා ඇතිවෙච්ච උද්දච්ච මානාගය තමයි මෙතන ඉන්නේ. ඒකත් අපි ලියාගමු. ලයින් 6 එකේ ඉන්නේ මිච්ඡා දිට්ඨිය නිසා ඇති වූ උද්දච්ච මාන අගය. දැන් ඉතින් ඔයගලන්ට පේනවා මේ දිය බුබුලු දෙකක් වගේ එකතු වෙලා දැන් ඉතින් ටිකක් කලනවා. ඒක විතරක් නෙමෙයි දැන් තවත් එක්කෙනෙක් එනවා. පරාමාස කාය ග්‍රන්ථයේ ඉඳන් ලයින් 7 එක හරහා එනවා. ඒකෙන් එන්නේ මොනවද? ඒකෙන් එන්නේ ඉතින් පෙර පරාමාසු තණ්හාගය. එහෙනම් අපි ඒකත් ලියාගමු මේ ලයින් 7 එකට යටින් පෙර පරාමාස වූ තණ්හාගය කියන එක එනවා. දැන් ඉතින් එහෙම වුණාම දැන් ඔයගලන්ට පේනවා එවනම් මේ තුනකින්ම දැන් එනවනේ. දැන් ඉතින් ලයින් 8 එක දිගේ ධාරාව ගලනවා. බයගති දක්වා ගමන් කිරීම කියන එක සිද්ධ වෙනවා. ඉතින් මේක මේ 11 වෙනි රවුමට පස්සේ සිද්ධ වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී අපි සංස්කාරයෙන් අත්තා කියලා ගන්නවා. එතකොට එහෙමනම් අර ඊට ඉස්සෙල්ලා අපි බැලුවා ඒරියා 4 එකේ අත්තා කියලා ගන්න අපි ඩබල් මෝඩය වින්ද උදව් උපකාර වෙන්නේ කවුද? මෙන්න මේ ඒරියා 6 එකේ මෙතන ඇතිවෙන්නව මේ අත්තා සංස්කාර නිසා අත්තා වීම කියන එක. එතකොට මේ තුන්වෙනි විරිය අපි භාවිතා කරන්නේ සංස්කාර මගේ නොවෙන්න. සංස්කාර නිසා අත්තා නොවීමට. පානාති පාත අදත්තා දාන නේදරයි කියා වගේ දේවල් රස සංස්කාරයෙන් අත්තා කියලා ගන්න නිසා තමයි අර මැද්දේ අත්ත කතාව. එයා නිසා තමයි රූපය අපි ඒ ස්පර්ශ කළා ඒක ගන්නවා කියන එක කරන්නේ. එතකොට දැන් ඉතින් මෙතන බලන්න අපි ඉස්සෙල්ලා පෙන්නුවා ඩබල් මෝඩියා කියලා. දැන් ඉතින් ඕක තවත් වැඩි වෙන බව පෙන්වනවා මේ අවස්ථාව වෙනකොට. එතකොට අපි එහෙමනම් ඒක බලන්න 11 වෙනි ස්ලයිඩ් එකට යමු. ඉතින් දැන් බලන්න දැන් ඒරියා 4 එකේ ඕගොල්ලන් දන්නවා මේ සුඛයි කියලා වරදවා වටහා ගත්ත පරාමාස කාය ග්‍රන්ථ ඒක අත්තා කියලා ගත්තයින් පස්සේ ওই සුඛේනි අත්තා කියලා ගන්න. එහෙනම් ඉතින් ඒක කැර කියලා මේ දික්ටි අනුසයෙන් පෙන්වන්නේ මොකද්ද? අර සුඛේ කතාවම තමයි ආපහු රූපයට ඇඟිල්ල දික් කරලා පෙන්නන්නේ. එතන ඔන්නෝක තමයි මේ රූපකායි අදිවචන සම්පස්සේ කියලා කියන්නේ. රූපයක නැණේ සුඛයක් නේද? එතන ඒක අදිවචනයක්. අපි කියනවා සුඛයි කියලා. ඒක හරි කවුරු හරි මිනිස්සු දිහා බලලා කියනවා මෙයා හරි සුඛයි කියලා. රූපයක තියෙන්න පුළුවන් සුභය වැඩිම වශයෙන් ගත්තොත්. ඉතින් එහෙම එකකුත් නැහැ. නමුත් එතින් මෙතන අදිවචනයක් කියන එක තියෙනවා. අන්න ඒ වගේ අපි බලමු මේ ඒරියා 6 වලදී කොහොමද මේ ගලන්නේ? දැන් මේ ධර්මයේ ගලන විදිහ මෙතන පේනවා ඒරියා 4 වල. ඒරියා 6 වලින් කොහොමද අපි මේ රූපයට එහෙම යවන්නේ? ඒක තුන් ආකාරයකට සිද්ධ වෙනවා. එකක් තමයි උද්දච්චය නිසා මිච්ඡා දිට්ඨිය මගින් ගැලීමක් කියන එක සිද්ධ වෙනවා. අනිත් එක තමයි අවිද්‍යාවෙන් ඉඳන් කාමාශ්‍රය දක්වා ගැලීම මගින් සිද්ධ වෙනවා. එතකොට ඒක සංකප්පාට තොට දෙනවා ඒරියා 2 එක. ඊළඟට ආපහු ඔය ලයින් 8 එක දක්වා ගමන් කරා නම් බයගති දක්වා වුත් ඉන් දිට්ටි අනුසේ අපේ රූපයට තල්ලු කිරීමක් කියන එක තියෙනවා. ඒක ගණ්ඩේ කියලා කියනවා. දැන් ඒක තේරුම් ගන්න බලන්න මෙතන අපි ඉස්සෙල්ලා බලපු ඩයග්‍රෑම් එකේ ඔය පෙන්නුවේ දැන් උද්දච්චය මේ ලයින් 6 එකෙන් එන්නා වූ ඒ කතාව. අපි කිවි අර මිච්ඡා දිට්ටික ඒ උද්දච්ච මානාගේ එනවයි කියලා නේ. එතකොට යන්නේ ඒකෙන් ගමන් කිරීමක් තියෙනවා. ඊළඟට අපි දන්නවා අර අපි H2 කියලා එහෙම ලියාගත්තේ අවිද්‍යාශ්‍රේ ඉඳන් කාමාශ්‍රේට ගමන් කිරීමක් කියන එක තියෙනවා. එතකොට කාමාශ්‍රේට ආවනම් අර සංකප්පයට ඒක තුඩු දෙනවා. ආපහු ලයින් 8 එකට ආවනම් එතනින් අපි දිට්ඨි අනුසය දෙකේ රූපයට ඇඟිලි දික් කරන ස්වභාවයක් තියෙනවා. එතකොට මෙන්න මේ තුන් ආකාරයට මේකේ ගමන් කිරීමක් කියන එක තියෙනවා. දැන් අපි පොඩ්ඩක් විමසලා බලමු මේ 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 අවස්ථාව. ඒ කියන්නේ ditthi anusaya hara gælīma කියන කතාවේදී දැන් ditthi sallīya වගේ සංඥා වල්ලාගෙන ඉන්නවා. ඒ මනෝ සංචේතන අපාර. අපි දන්නවා 5-3 සංඥාව ජරාව. ඒ කියන්නේ සංඥාවයි සංඥාව නිසා මම පවතිනවා කියන ditthi බෙදිලා. එතකොට දිට්ඨි ආශ්‍රය 8 රවුමින් පස්සේ සිද්ධ වෙනවා. රවුම් 8ක් ගියාම මොකද වෙන්නේ? තීන විද්ද ස්වභාවය. එතකොට සංඥාව රෝගී කියන එක තියෙනවා. එහෙමනම් අපි කැමති වෙලා තියෙන්නේ මේ වෙලාවේ සංඥාවේ ජරා ධර්මයටත් සංඥාවේ ව්‍යාධියටත්. දැන් පේනවාද අපි ක්වොඩ්‍රබල් මෝඩයා වුණා කියලා. ඩබල් මෝඩයා වුණා ඒරියා 4 එකේ දැන් හතර විදිහකටම ඒ කියන්නේ රූපේ ජරා, වේදනා ජරා, සංඥා ජරා, සංඥාවේ ව්‍යාධිය. ඒකටම කැමති වෙලා තිනවා කියන එක පේනවා. එතකොට ඉතින් දැන් මේකට මේ විසඳුමක්ත් තියෙන්න බෑ නේද? ඒක අපි ඊළඟ ස්ලයිඩ් එකේ අන්තිමට බලමු. එතකොට එහෙමනම් අපි යමු 12 වෙනි ස්ලයිඩ් එකට. අපි දන්නවා අවිද්‍යාව ආශ්‍රව වෙන්න ඉස්සෙල්ලා කාමාශ්‍රව සිද්ධ වෙනවා. ඒ කියන්නේ හතරේ හතරෙන් පස්සේ කාමාශ්‍රව. පස්වෙනි රවුමෙන් පස්සේ භව ආශ්‍රව. අටවෙනි රවුමෙන් පස්සේ දිට්ඨි ආශ්‍රව. රවුම් 10ක් ගියාට පස්සේ අවිද්‍යාව ආශ්‍රව. දැන් ඉතින් ධාරාව හොඳට ගලනවා. ඇයි ඒක ආශ්‍රවයකින් අනිත් ආශ්‍රවයට ෆීඩ් කරනවානේ නේ? රෝධය කරකිනවා. කරකින්නා වූ රෝධේ තණ්හාව ලෙස දැකිය යුතුයි කියලා රහතන් වහන්සේ පෙන්නනවා. එතකොට අවිද්‍යාව ආශ්‍රව වීම කාමාශ්‍රව වලින් සිද්ධ වෙනවා. දැන් කරකින්නා වූ රෝධය ගලන්නා වූ ධාරාව පැවැත්වීම කාමාශ්‍රව සහ අනිකුත් ආශ්‍රව මගින් සිදු කරනවා. දැන් හිතන්න බලන්න දැන් ඕගොල්ලෝ දන්න ඔය බයිසිකල් එකේ මැද්දේ හබ් එකක් තියෙනවා, ස්පෝක්ස් තියෙනවා. පළක් කියලාට තියෙන ස්පෝක්ස් එකෙන් බුරුල් වෙලා පොඩි ප්ලේ එකකුත් තියෙනවා නේ. අන්න ඒ වගේ. එහෙම නැත්තම් හිතන්න බලන්න. ඒක තමයි මේ පෙන්වන්නේ මේ ස්ථාන දෙකෙන් අදින ඔකට සෙන්ටර් හබ් එකට කියනවා බොස් ගෙඩියයි කියලා. ඒ වගේ රෝදයක් ගැන ඔය කිව්වේ. එහෙම නැත්තම් හිතන්න බලන්න තටාකයක් තියෙනවා. ඒ තටාකේ මේ විදිහට මේ රවුමට තියෙනවා. ඒකේ මැද්දේ පාත්‍රයක් තියෙනවා. ඉතින් ඔයගලන්ට පේනවා ඉතින් අපි මේ කෝට්ටක් දාලා එහෙම මේ වතුර කැලැත්තුවොත් රවුමට මේ පාත්‍රෙත් කැරකෙනවා කියන එක එහෙම සිද්ධ වෙනවායි කියලා නේද? අර ස්පෝක්ස් ලූක්ස් ලූසුනා කියල කතාව කිව්වේම. හිතන්න බයිසිකල් රෝදයක් වගේ එක නම් මෙතන කේස් එකක් තියෙනවා. ඉතින් මේ කේස් එකට අපි මෙතනින් වතුර දැම්මොත් එහෙම අර ඒ වතුර පාර හින්දා මේක තල්ලු වෙලා යනවා. එහෙනම් මේ පැත්තෙන් අදිනෝ ලෝභය මගින් පල්ලෙහයින් අවිද්‍යාවෙන් ඉඳන් කාමාශයට තල්ලු කරනවා කියන එක තියෙනවා. ඉතින් මේ මැද්දි තියෙන පරාමාසය. ඒකනේ මේ සුඛයි කියලා පරාමාසගත වෙන්නේ. ඉතින් මේ උඩ ගන්න පුළුවන් චේතනාව කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානයේ පැවැත්වීම අභිජ්ජා නේද? ඉතින් ඒක මෙහින් සම්බන්ධ වෙනවා විඥාණයට එන එක. මේ පැත්තේ ඉඳන් සත්‍යය. දැන් ඉතින් ඔයගලන්ට පේනවා මේ කාමාශ්‍රයෙන්ද භවආශ්‍රයට කෙලින්ම සම්බන්ධතාවයක් නැහැ. දැන් මේක පැහැදිලි. දැන් මේ රෝධය කරකිනකොට එහේ කියන්නේ අපි මෙතන කෝට්ට දාලා හරි කරකවනකොට මෙතන ඇතුළේ එක කරකිනවා. ඇතුළේ එක කරකුණායින් පස්සේ ඒ භවආශ්‍රය නිසා ඇති වූ සංඥා කොටස් මේ අනිත් ආශ්‍රයන්ට එකතු කරනවා. අවිද්‍යාශ්‍රයට කාමාශ්‍රයට යන ඒවට එකතු කිරීම කියන එක ඒක කරනවා. එතකොට අපි අර පෙන්වුවේ සබ්බාසෝ ඩයග්‍රෑම් එකේ පෙන්නවා භවආශ්‍රයෙන් අපිට අවිද්‍යාශ්‍රය ඇති වෙනවායි කියලා. දැන් පේනවා ඒක පැහැදිලිව. ආශ්‍රව නැතිනම් ඉතින් ධාරාව ගලන්නේ නැහැ කියන එක පේනවා. ඒ කියන්නේ මේක කෝට්ට දාලා කරකවන්නේ නැත්තම් කවදා හරි මෙතන මේ මැද්දෙන් තීන එක කරකෙන්නේ නැහැ නේ, නතර වෙනවා නේද? පාත්‍රය කරකෙන්නේ මේක කෝට්ට දාලා කරකවනවා. එතකොට දැන් ඉතින් ඔය අවස්ථාවේදී ගත්තාම දැන් බලන්න අපි දෙවෙනි පාර අපි ජරාවටපත් වෙන වේදනාවට කැමති වෙනවා. තුන්වෙනි පාර එනකොට 4 5 3 4 3 4 2 මුළු දුක්ඛයටම කැමති වෙලා තියෙනවා කියන එක පේනවා. කරකවන්න කරකවන්න අර ඉස්සෙල්ලා කිව්වේ ඉන්න කරප්ට් වෙනවා කියලා. අන්න ඒ වගේ අපිට මේ පේනවා මේ කරකවන්න කරකවන්න ඉතින් ওই ප්‍රශ්නේම තමයි ඇති වෙන්නේ. ඉතින් ඕක නැති කරන්න මේ ක්‍රමයකුත් තියෙන්න බෑ නේද? ওই අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තියෙනවා සාපුගී සූත්‍රය කියලා කියනවා, සාමුගී සූත්‍රය කියලා කියනවා. ඒකේ ආනන්ද හාමුදුරුව පාරිශුද්ධ ප්‍රදානියංගයන් හතරක් පෙන්නනවා. සීල පාරිශුද්ධ ප්‍රදානියන්ගේ, චිත්ත පාරිශුද්ධ ප්‍රදානියන්ගේ, දිට්ඨි පාරිශුද්ධ ප්‍රදානියන්ගේ, විමුක්ති පාරිශුද්ධ ප්‍රදානියන්ගේ කියලා ප්‍රදානියන්ගයන් හතරක් පෙන්වනවා. ඒකට අපිට හොඳ ඩයග්‍රෑම් එකක් නැහැ. ඉතින් ඒක පෙන්වන්න පුළුවන් ඔය බයගති ඉඳන් වේදනාවට රේඛාවක් තියෙනවා. ඒ වගේම වේදනාවෙන් ඉඳන් චේතනාවට යන රේඛාවක් තියෙනවා. ඒ විඥාන ධාරාව ගලන ගමන් කරන රේඛාව. ඊට පස්සේ අපිට තියෙනවා මේ විඥානයේ ඉඳන් මේ මනෝ සංචේතනයේ ඉඳන් ඉදන් සත්‍යයට යන රේඛාවක් තියෙනවා. ඊළඟට ඉදන් සත්‍යයේ ඉඳන් මේ ලයින් 5658 කියන්නේ නේද? බයගතිට යන රේඛාවක් තියෙනවා. එතෙ මේක හරියට මේ පරාමාස කාය ග්‍රන්ථයේ වටේට මේ අලුව කෑල්ල වගේ මෙහෙම විඥාන ධාරාව ගැලීමක්. එතකොට දැන් අපි සීල පාරිශුද්ධ ප්‍රදානියන්ගේ කියන එක භාවිතා කරනවා නම් අපි කියනවා මේ පානාතිපාත අදත්තා දාන ඒවා සංස්කාර අපිට එපා. එවනම් මේ ඉදන් සච්චේ ඉඳන් බයගතියට ගන ඒ කෑල්ල කැපිලා යනවා. ඊළඟට මෙතන තියෙනවා වේදනාව, වේදනාව ඉදන් චේතනාවට යන්නා වූ රේඛාවක් තියෙනවා. අන්න ඒ කෑල්ල මේකට පැරලල් අන්න ඒක නවත්තනවා චිත්ත පාරිශුද්ධ ප්‍රදානියන්ගේ. ධානයන්ට තමන් ගමන් කරනවා. ප්‍රථම ධානය ඉදන් හතරවෙනි ධානය. ඊට පස්සේ දිට්ටි පාරිශුද්ධ ප්‍රදානියන්ගෙන් කරන්නේ මේ මනෝ සංචේතනාව ඉදන් ඉදන් සච්චේට යන එක අර මගේ කියලා එහෙම ගන්න එක. එයා ගන්නෙ නෑ. ඒව අතහරිනවා. එතකොට එහෙමනම් දැන් ඔන්න තුන් ධර්මයකින් මේක අර මෙහෙම වටේට කැරකෙන එක නැවතුන. දැන් ඉතින් ඊළඟට මේ විමුක්ති පාරිශුද්ධ ප්‍රදානියන්ගෙන් කරන්නේ මොකද්ද? දැන් තුන් ධර්මයකින් නවත්තුපු දෙය තියෙනවානේ. දැන් බයගති ඉඳන් වේදනාව දක්වා තමයි විමුක්ති පාරිශුද්ධ ප්‍රදානියන්ගේ කියන එක එන්නේ. අර නවත්තපු තුන් ධර්මයන්ගේ නවත්තන දෙයක් තියෙනවද? මෙයා ඒක පවත්තනවා. ඉස්සරහට එයා කියනවා රූපයත් එපා, මේ පැත්තෙන් තියෙන සංස්කාරත් එපා කියලා එයා පවත්තනවා. එතකොට අන්නේ ක්‍රමයට ඉතින් ඔය පාත්‍රේ කැරකෙනවා කියන එක නවත්තා ගන්න පුළුවන්. ඉතින් අපි පෙන්වුවේ මොකද්ද මෙතන? එවනම් ඕගලන්ට පේනවා මෙතන වේදනාව, උඩ චේතනාව, දකුණු පැති ඉඳන් සත්‍යය, පල්ලෙහා බයගතිය. ඕක වටේටනේ ඔය ඩයමන්ඩ් එක වගේ, අලුව කෑල්ල වගේ ආවේ නේ. මේක කරකවන්නේ නැත්තම් නතර වෙනවා. ඉතින් අපි ඔය ආකාස සංඥායතනිය වගේ දෙයක් හරි ඒකට හරි කැමති වෙනවා නම් ඉතින් මරණයට කැමති යුතුයි කියන එක කල්පනා කරන්න ඕනේ. ධානයෙන් අපි භාවිතා කරන්නේ මේ සිත උස්සන්න විතරයි. අල්ලගෙන ඉන්න නෙමෙයි. ඉතින් අපි සබ්බාසෝ සූත්‍රයේ ඩයග්‍රෑම් සෙට් තුන්වෙනි එකට ගිහිල්ලා ඒකේ අපි දෙවෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේ දෙවෙනි ස්ලයිඩ් එකේ ඕගලන්ට පේනවා පිරමීඩ් එකක් තියෙනවා කියලා. පිරමීඩ් එකේ උඩ ධාතු කියලා ලකුණු කරලා තියෙනවා. ඒකේ බේස් එක ඕගලන්ට පේනවා දිට්ඨි ආශ්‍රව, අවිද්‍යාශ්‍රවෙන් කාමාශ්‍රවය කියලා. ඒක තමයි බේස් එක හැටියට තියෙන්නේ. ඒකේ මැද්දේ තව ස්ලයිස් එකක් පෙන්වලා දීලා තියෙනවා. වේදනා, පරාමාස කාය ග්‍රන්ථ, බයෙන් ඉඳිට යාම කියන එක. ඉතින් මේක ලං මේකේ සම්බන්ධතාවයන් උගලන්ට පේනවා. මේ සුඛයි කියන එකේ පසු සංඥාව කාමාශ්‍රය. පරාමාස කාය ග්‍රන්ථයෙන් ඒකෙන් තමයි ඒ පාර දිගේ තමයි දිට්ටි ආශ්‍රයට එන්නේ. ඊළඟට අපි දන්නවා මෙතන මේ සංඥාවෙන් චේතනාව වෙලා ඒ චේතනාවෙන් බයගතියට. එතකොට එතන අත්තා කියන එකේ පසු සංඥාව අවිද්‍යා ආශ්‍රය. ඒ වගේ සම්බන්ධතාවයන් පේනවා. එතකොට අපි මේ රතු පාට තියෙන ට්‍රයැන්ගල් එක අපි ලියාගත්තොත් එහෙම මේ පල්ලෙහා බේස් එක ඇතුලෙන් ඔයගලන්ට පේනවා මේ වේදනාව මෙතෙන්ට එනවා. පරාමාස කාය ග්‍රන්ථිය දිට්ටි ආශ්‍රය ළඟට එනවා මේ පැත්තෙන්. බයගතිය කියන එක අවිද්‍යා ආශ්‍රය පැත්තේ මෙතෙන්ට එනවා කියන. එතකොට දැන් අපි ඉස්සෙල්ලා බැලුවානේ අර තටාකයක්. තටාකයේ මැද්දේ පාත්‍රයක් තියෙනවා කියලා. දැන් හිතන්න අන්න ඒක තමයි මේ තියෙන්නේ. මේ තටාකය වගේ ගත්තාම මේ දිට්ඨි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව, කාම ආශ්‍රව. ඒක තමයි තටාකය. ඒක මැද්දෙන් තියෙනවා පාත්‍රය වගේ අර රතු පාට එක. ඉතින් අපි දන්නවා මේකේ මේ කෝට්ටක් දාලා අපි කරකෙව්වොත් තටාකේ. එතකොට මේ කෝට්ට අතට ගත්තා වුණත් අර පාත්‍රය දැන් රවුමට කරකිනවා කියන එක තියෙනවා. කරකුණාම මොකද වෙන්නේ? දැන් මෙතන තියෙන මේ බයගතිය කියන එක පොඩ්ඩක් ඉස්සරහට යනවා නේද? එතකොට අන්න එහෙමනම් අන්න ඊ අවස්ථාවක් ගැන පොඩ්ඩක් හිතන්න බලන්න. අන්න එතෙන්දී අපිට එනවා බයගති, ශෝක, කාමාශ්‍රෝ කියන එක. ඒක තමයි මේ ලකුණු කරලා තියෙන්නේ. එතකොට මෙතන තියෙන වේදනාව කියන එක ටිකක් ඉස්සරහට ගිහිල්ලා. එහෙනම් වේදනා, තණ්හා, දිට්ඨි ආශ්‍රෝ. ඒක තමයි මේ ඊළඟට පෙන්වා දීලා තියෙන්නේ. ඊළඟට පරාමාස කාය ග්‍රන්ථයේ දිට්ඨි ආශ්‍රයෙන් ටිකක් ඉස්සරහට ගිහිල්ලා පරාමාස කාය ග්‍රන්ථයේ අභිනිවේෂේ අවිද්‍යා ආශ්‍රෝ. ඒක තමයි මේ ඊළඟට දීලා තියෙන්නේ. ඉතින් මේක බැලුවාම ඕගලන්ට ඉතින් පේන්න ඕනි අර සම්බන්ධතාවය. ආනේඤ්ඤ සප්පාය සූත්‍රය අපි ඊයේ දැක්කා. අර කාරණා තුනක් නිසා පරාමාස කායගාන්තේ ඉදන් සච්චාපි නිවෙස කායග්‍රන්ථයට ඇදිලා එනවා කියන එක. ඉතින් ඒක තමයි බලන්න මේ බයගති ශෝක කාමාශ්‍රෝ කියලා කිව්වහම ඔයගලන්ට පේනවා මේ මේ පිටිපස්සෙන් තියෙන්නේ බයගති ඉස්සරහට ගියානම් පිටිපස්සෙන් අවිද්‍යාව පෙර මෝහය අපි පෙන්වන්නේ දෝෂ සහිතව ජීවත් වී පානාතිපාතී අන්නේ අර්ථේ තමයි මේක තියෙන්නේ. එහෙම නැත්නම් හිතන්න බලන්න අර ලෝභ දෝෂ මෝහ භාවනාවේ අපි මෝහයෙන් ඉඳන් පටන් අරගෙන මුළු එකම වටේට මෝහජ පරිදාහය කිව්වේ. ඊට පස්සේ කාරණා ඇතුව අපි අදිනවයි කිව්වේ නේද? ඔක්කොම ටික ඇදිලා එන විදිහට. ඒක තමයි පළවෙනි එකෙන් තියෙන්නේ. ඊළඟට ආපහු වේදනා තණ්හා දිට්ඨිය ආශ්‍රව. දිට්ඨිය ආශ්‍රව කියලා කියන්නේ නිට්ටයයි කියන එකේ පසු සංඥා. ඉතින් අපි පෙන්වුවේ අර දෙවෙනි එකට නේද? නිට්ටයයි කියලා ගත්තාන් පස්සේ උඩින් ඉදන් සත්‍යාවිනිවස කාය ග්‍රන්ථයට. ඊළඟට ආපහු ඉතින් පරාමාස අභිනිවේස අවිද්‍යා ආශ්‍රම. මේක හරියට දැන් ඔය මුහුද යන බෝට්ටුවක වාගේ කර තියෙනවනේ. බෙත් පෙති තියෙන්නේ නේද? පෙති තුනක් වාගේ තමයි. ඉතින් මේකේ තියෙන්නේ අර එක පෙත්තක් කරගිලා ඊළඟ පෙත්ත නිකන් බලාගෙන ඉන්නේ නැහැ නේද? ඒකත් කරගෙනව නේද? අන්න ඒ වාගේ මේක මේ එක පාටම සිද්ධ වෙන එකක්. ඒ කියන්නේ මේ පළවෙනි පෙති දෙකෙන් වෙන්නේ මොකද්ද? ඕගොල්ලෝ දැක්කාර සුභේ කියන එක දෙකට කැඩලා තියෙනවා. මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානයේ පැවැත්ම අභිජ්ජා කිවන්නේ එකපාරක් ඉස්සුවා ඉස්සුවාම අනිත් එක්කෙන අල්ල ගන්නවා වගේ නේ. මේ පැත්තෙන් තල්ලු කරාම ඊළඟ පැත්තෙන් ඒක අල්ල ගන්නවා වගේ. ඒක තමයි මේ දෙවෙනි එකෙන් වෙන්නේ. ඉතින් තුන්වෙනි එකෙන් වෙන්නේ මේ දෙක එකට අල්ලගෙන ඉන්නවා කියන එක. එතකොට මෙතන මේ ඊයේ ස්පෙෂල් එකේ කරපු එක්කෙනාට මෙතනම භාවනාවකුත් තව එකක් තියෙනවා. දැන් අපි මේ වෙනකොට භාවනා තුනක්ම ඉගෙන ගත්තා එහෙමනම්. අර ස්ලයිඩ් 5 එකේ හොඳට බලන්න ඒක සංඥා ජරා 4-2 මරණීය කියන කතාව. ඊට පස්සේ සබ්බාසෝ භාවනාව අපි දීලා තිබුණා. ඉතින් මේකත් බැලුවොතින් තුන්වෙනි භාවනාව කුත් එනවා. එතකොට එහෙනම් අපි මේ කෑලි වෙන වෙනම බලමු මේ පෙති කියන එක. එහෙනම් අපි යමු තුන්වෙනි ස්ලයිඩ් එකට. දැන් පළවෙනිම අපි බලමු බයාගති ශෝක කාමාශ්‍රෝ කියන එක. අන්න ඒක ලකුණු කරලා තියෙනවා මෙතන බයාගති ශෝක කාමාශ්‍රෝ කියන එක. ඉතින් මේ ශෝකේ ඉඳන් අපි මේ ජරාව 5.3 ජරාවකින් තැන්ට රේඛාවක් ඇඳලා තියෙනවා. දැන් කාමාශ්‍රය කියලා කියන්නේ මොකද්ද? සුඛයි කියන එකේ පසු සංඥා. ඉතින් ශෝකේ ඉඳන් ජරාවට අපි ආවයි කියලා කියන්නේ එහෙමනම් ඉතින් සංඥාවේ ජරාවේම 5-3 ශෝකේ හරහා සිද්ධ වෙලා තියෙනවා. එතකොට එහෙමනම් අපි මේ සුඛයි කියලා අරගෙන තියෙන්නේ මොකද්ද? සංඥාවේ ජරා ධර්මයේ තමයි අපි මේ සුඛයි කියලා අරන් තියෙන්නේ. ඊළඟට මේ සීලබ්බත උපාදානීය කියන එක රේඛා දෙකකින් නිරූපණය කරන්න පුළුවන්කම කියන එක තියෙනවා. වේදනා මනෝ සංචේතනාව චේතනාව ඉදන් අත්තා මේ එකයි දෙකයි මගින් නිරූපණය කරන්න පුළුවන්. මෙන්න මේ දෙක නිසා මේ තුන්වෙනි රේඛාවේ මේ සුඛය සුඛයි කියලා වරහණක් ඇතුළේ දාලා තියෙන ඉතින් මේක බොරුවක් නේ දැන් මේ වෙනකොට. බිදි බිදි යනවා නම් ඉතින් මොන සුඛයක්ද නේද? එතකොට මේ වේදනාව සුඛයි කියලා තමයි ඉතින් මේ පරාමාස කාය ග්‍රන්ථයට ඇදෙනවා කියන එක. අන්න ඒක තුඩු දීමක් පැවතීමක් සිද්ධ වෙනවා. ඒක සීලබ්බත උපාදානියයි කියලා කියනවා. එතකොට මේ විදිහට අනාගත භවයේ දෙඩිව ගැනීම කියන එක අපි කරනවා. මේක සිදු වෙන්න නම් තණ්හාව කියන එක තියෙන්න ඕන. ඉතින් ඕගොල්ලෝ දන්නවා මේ තුන්වෙනි රේඛාව නිකාමයේ මාන තණ්හාව වීමට ඇති කැමැත්ත කියලා අපි බය බේරෝ එකේදී ඉගෙන ගත්තා. ඉතින් මේ තුන්වෙනි රේඛාවේ පැවතීම කියන එක දිට්ඨි අනුසය මගින් සිද්ධ වෙනවා. දිට්ඨි අනුසය රේඛාවෙන් තමයි මෙතෙන්ට එන්නේ. දැන් ඒ වගේම ඕගලන්ට පේනවා මේ අත්තා කියන එකේ පසු සංඥාව තමයි භව ආශ්‍රය. ඉතින් එහෙමනම් අපිට පේනවා ශෝකේ හරහා පැමිණි සංඥාවේ ජරා ධර්මය අපි උඩින් ගත්තනේ සංඥාවේ ජරාව. ඒක සුඛයි කියලා ගත්තා කියන එක පැහැදිලි නම් එහෙනම් ඉතින් දේශයෙන් අගතිට යනවා කියන එක පැහැදිලි වෙන්න ඕන. මේ ජරාවක් අරගෙන ඉතින් 100ක් ඔච්චර කෑ ගැව්වත් ඕක ඇති වැඩක් වෙන්නේ නැහැ. දේශින් අගතිට යනවා කියන එක. එහෙමනම් අපි බලමු ඊළඟ ස්ලයිඩ් එක 4 වෙනි ස්ලයිඩ් එක. මේකේ පෙන්නනවා මේ වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රව කියන්නේ. දිට්ඨි ආශ්‍රව කියන්නේ මොකද්ද? නිට්ටයයි කියලා ගන්න එකේ පසු සංඥා. එතකොට එහෙනම් ඕගලන්ට පේනවා මේ වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රව වෙනකොට මෙතන එනවා නිට්ටයයි කියන එක. ඒකේ පසු සංඥාව තමයි දිට්ඨි ආශ්‍රව වෙන්නේ. ඉතින් එතනින් අපි එනවා මේ සංස්කාර කියන තැන. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ 4-4 සංස්කාරේ නිත්‍යභාවය තමයි ජාතිය වුනේ. 4-7 ප්‍රීහ විප්‍රයෝගය නිට්ටයයි කියලා ගත්ත එක නිෂ්පලයි කියලා අපිට එනවා. ඒ වුණත් අපි 5-3 සංඥාවේ ජරාව. ඒ කියන්නේ සංස්කාරයන් නිත්‍යයි කියලා අපි වරදවා වටහා ගැනීමක් කියන එක सिद्ध කරලා තියෙනවා. එතකොට සංස්කාරයන් නිත්‍යයි කියලා ගත්තනම් අන්න ඒ සංස්කාරයන් පරාමාස කාය ග්‍රන්ථියට ආවා. දැන් පේනවද මේකේ උඩින් හැදිලා තියෙනවා මේ මමින්කාර කියන ක්ෂේත්‍රය. මේ උඩ තමයි මමංකාරය කියන එක තියෙන්නේ. ඉතින් ඕකෙන් තමයි මේ අත්තා කියන කතාව ඇවිල්ලා තියෙන්නේ. එතකොට මමින්කාරය සම්පූර්ණ වුණා. එතකොට පහ හතරින් සංස්කාර නිත්‍යයි යයි පරාමාසගත වීම සමග මමින්කාර මගින් අත්තා සැදුනා. එහෙමනම් මේ පහ පහ අත්තා කියලා ලකුණු කිරීම නිවැරදි කියලා තමන්ට වැටහෙනවා. එතකොට අටවෙනි රවුමේ පසු දිට්ඨි ආශ්‍රව. දහවෙනි රවුමෙන් පස්සේ අවිද්‍ය ආශ්‍රව. එතකොට 11 වෙනි රවුමෙන් පස්සේ සංස්කාර නිසා අත්ත් සංඥාව කියන එක ඇති වෙනවා. අර ලයින් 8 එක හරහා එහෙම ගමන් කරනවා කියලා කිව්වේ නේද? ඉතින් ඕගොල්ලන් දන්නවා මේ රේඛාව දික් කරාම මේ කාමරාග අනුසය රේඛාවනේ. ඉතින් මේකෙන් කරන්නේ මොකද්ද? මේ සීලබ්බත උපාදානෙම තමයි තහවුරු කරනවා කියන එක තියෙන්නේ. එහෙමනම් අපි බලමු 5 වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා. දැන් අපි දන්නවා මේ 6 වෙනි රේඛාව හරහා අර මිච්ඡාදිත්තික මගින් ඇතිවෙච්ච උද්දච්ච මානාගේ ගලනවායි කියන එක. එතකොට දැන් බලන්න එහෙමනම් දැන් උඩ රවුම අපි ගත්තා සංස්කාරයන් නිත්‍යයි කියලා ආව මමංකාරය. එතකොට මමංකාරයට එහෙනම් මෙතනින් ඇවිල්ලා මිච්ඡාදිත්තිය තමයි එකතු වෙන්නේ. එතකොට මමංකාරයට මිච්ඡාදිත්තිය ආගේ එකතු වුනහම දැන් ඉතින් අහංකාරය කියන එක ඇති වෙනවා. අහංකාරත්ත ඇති වෙනවා. ඒ කියන්නේ මමංකාරයේ ධන මිච්ඡාදිත්තිය තමයි අහංකාරය වෙන්නේ. දැන් ඉතින් අපිට පේනවා මෙතන මෙහෙම ධර්මයක්. ඒ කියන්නේ බයාගති ගමනින් ඉඳන් ශෝකයට පැමිණීම විතරක් නෙමෙයි. පරිදේවි ඉඳන් ශෝකේ දක්වා යන පාරකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් පරිදේවි ව්‍යාධි ශෝක කියලා කතාවකුත් තියෙනවා. ඊළඟට ඒ කියන්නේ ව්‍යාධි ශෝක ජරා පරිදේව ලයින් 8 එක හරහා බයාගති ව්‍යාධි ශෝක ජරා. ඊට පස්සේ දැන් අපිට පේනවා එහෙමනම් සඤ්ඤාවේ ජරා ධර්මයට අමතරව මේ වේදනාවේ ජරා ධර්මිය හතර තුන කිව්වහම වේදනාවේ ජරා වේදනාව වේදනාව නිසා මම පවතිනවා කියන දිට්ඨිය බෙදලා ඒකත් එකතු වෙලා තියෙනවා. එතකොට එහෙනම් අපි අර සුඛයි කියලා අරගෙන තියෙන්නේ මොකද්ද? සඤ්ඤාවේ ජරාවත් වේදනාවේ ජරාවත් කියන දෙකම. එතකොට දැන් මේ ප්‍රශ්නේ එන්න එන්න උඩු දුවන බව පේනවා. මේකෙන් අවසන් වෙන්නේ නැහැ. දැන් මිච්ඡාදිට්ඨිය අගය කියන එක ওই ලයින් 6 එක හරහා ඇවිල්ලා මේ පරිදේවයට ඇවිල්ලා ලයින් 8 එකෙන් බයාගති ව්‍යාධි ශෝක ජරාව දක්වා එන පාරකුත් තියෙනවා. දැන් පේනවා දෙන්න දෙන්න මේ ප්‍රශ්නය වැඩි වෙනවා කියන එක තියෙනවා. අපි එහෙමනම් ඒ 6 වෙනි ස්ලයිඩ් එකට යමු. ඉතින් දැන් අපිට පේන්නේ මොකද්ද? ඒ 11 වෙනි රවුම වෙනකොට සංස්කාර නිසා හරි පවතිනවා කියලා අපිට මිච්ඡාදිට්ඨියක් එහෙම එකතු වෙලා තියෙනවා. දැන් පහ තුන සංඥාවේ ජරාහර මිච්ඡාදිත්‍යාගේ සුඛයන මතයට එකතු වෙනවා. අදහසට එකතු වෙලා තියෙනවා. අපිට පේනවා මේ ජීවත් ඉන්න තරමට අපි දූෂිත වෙනවා කියලා. අපි ජරා ගොඩකටම ඉන්නේ ඉන්න කැමතිය. ඉතින් මිච්ඡාදිත්‍යක සංඥාව නිසා විඥානීය පැවතීම අභිජ්ජා. පැවතීමක් නැති වුණත් අපි පවතිනවා කියලා අදහස. මේ දික්ටි බිදි බිදි යනවා. ජරා වෙවි යනවා අපි ඒව ගන්නවා. ඒව පවතින හැටියට. ඉතින් මෙන්න මේ වෙලාවේදී මේ මම හදන ගේ කැඩෙනවා නේද කියලා ඒ දිට්ඨිය ඇති වෙනවා. හදන හදන එක කැඩෙනවා නේද? එතකොට පරිදීය වෙලා තියෙනවා. දිට්ඨිය බිඳෙනවා නම් විශ්වාසය කියන එක කඩ වෙලා යනවා. ওই විශ්වාසය කඩ වෙනවා කියන එක ඒක හරිය ගැඹුරුයි. ගැඹුරුයි කියලා කියන්නේ දැන් උදාහරණයකට කියන්න පුළුවන්. දැන් මේ වැඩසටහන් වලට මේ කෙනෙක් කම්පියුටර් එකක් අරන් දුන්නා. මුල හරියදී ඒක මාස 7ක් විතර යනකොට කැඩුණා. ඒ පාර තව එක්කෙනෙක් ගිහුවා මම ඕක හොඳ එකක් අරන් දෙන්නම් කියලා. ටිකක් ගාන වැඩි එකක්. හොයලා බලලා ඉතින් ඒ සේල්ස්මන් උත් කිව්වා ඔයා කියන එක මට තේරෙනවා. හැබැයි මේ වර්ගේ බොහොම හොඳයි කැඩෙන්නේ නැහැ කියලා. ඒ පාර ඉතින් ඕක සල්ලි දීලා අරගෙන ඊට පස්සේ ඉතින් මාස 3ක් විතර පාවිච්චි කරනකොට ඔය HDMI port එක කැඩලා ගියා. තව මාස 3ක් 2ක් විතර යනකොට ඔය මේ Wi-Fi එක කැඩලා ගියා. දැන් පේනවා දැන් අපිට පේනවා මේක යම් කිසි දෙයක් කැඩුනහම ඒකට විසඳුමක් තියෙනවා නම් සල්ලි දීලා හරි ගන්න පුළුවන් නම් ඉතින් කමක් නැහැ කියන එක තියෙනවා. දැන් පේනවා සල්ලි දීලවත් එහෙම ගන්න පුළුවන් කමක් නැත්තේ නේ. එහෙමනම් Tamanට අර විශ්වාසය කියන එක බෙදලා යනවා. ට්‍රස්ට් එක කියන එක. ඒක බොහොම මේ ගැඹුරුයි. එතකොට දැන් තව උදාහරණයක් කියන්න පුළුවන්. ඕගොල්ලෝ අසනීප වෙලා ඉන්නවා. ඉතින් බෙහෙත් ගත්තට හොඳ වෙන්නේ නැහැ. ඉතින් තව පුද්ගලයෙක් වෙන පලාතකින් හරි ඇවිල්ලාගෙන ආ ඔයා මෙන්න මේක බොන්න මේක බිව්වට පස්සේ ඔක්කොම හරි වෙනවායි කියලා. ඉතින් මේක විශ්වාසයක් නැහැ. දැන් බෙහෙත් මෙච්චර ගාණක් බීලා තියෙන්නේ. ඒ පාරේ ඉතින් අත දික් කළා මෙහෙ දෙන්න කියලා ඉතින් අරගෙන අපි ඒක මොකක් හරි එල්ලෙනවා. ඒ කියන්නේ දිට්ටියේ බිඳුනට නමුත් රූපේ ස්පර්ශ කරමින් වේදනාවේ එල්ලෙනවා කියන එක තියෙනවා. එතකොට දැන් ඉතින් දිට්ටිය බිඳෙනවා නම් මිච්ඡා දිට්ටියට පහර වදිනවා. අපි දන්නවා මිච්ඡා දිට්ටියට මමංකාරය එක්කහුව කළා තමයි අහංකාරය කියන එක ඇති වුනේ. දැන් ඉතින් මිච්ඡා දිට්ටියට පහර වුණා නම් අර එක්කහුව කරන්න එකක් නැති වෙනවා නේ. එතකොට එහෙමනම් ඉතින් අහංකාරයයි මමංකාරය එකට ඉන්නේ නැහැ. ඉන්න විදිහක් නැහැ. මේ දෙන්න එක්කහුව කළා නෙමෙයි හදාගත්තේ. ඉතින් දැන් මමංකාරය අහංකාරය එක්කහුවලා අත්තා කියන එක හැදුනා අපිට. දැන් ඉතින් මේක පවතින්නේ. හේතුව තමයි අහංකාරය ඉවත් වුණ නිවත් වෙච්ච නිසා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? මමංකාරයෙන් පමණයි. අර අපි ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ බැලුවේ නේද? වේදනා, තණ්හා, නිට්ටයයි කියලා අරගෙන මමංකාරය විතරයි කියන එක පේනවා. එතකොට එහෙමනම් දැන් අපිට මේ බුදුහාමුදුරු කින්නපු ධර්මයක් අපිට පේනවා. ස්පර්ශ වේදනා මමංකාර තථාගතයන් වහන්සේ පැවසුවා ගිරිමානන්ද සූත්‍රයේ මේ චක්කුන් අනත්තා රූපං අනත්තා කියලා. මනෝ අනත්තා ධම්මා අනත්තා. දැන් අන්න ඒක වැටහෙනවා. ස්පර්ශ කලාට ඇති වැඩක් නැහැ. ඒක අත්තා කියලා ගන්න පුළුවන් දෙයක් ඇත්තේ ඒකේ නැහැ. මමංකාරයක් විතරයි බොරුවට තියෙන්නේ. ඒතර සංඥාවේ ජරා ධර්මියත් වේදනාවේ ජරා ධර්මියත් දිට්ඨි මිදීමත් තියෙන එක තියෙනවා. ඒව නම් ඉතින් ඇසේ ස්පර්ශය පමණයි තියෙන්නේ. කනේ ස්පර්ශය පමණයි කියන්නේ. අර අනත්ත ලක්ෂණී කියන එක හොඳට වැටහෙනවා. ඉතින් අපි එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. 7 වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේකේ ඕගොල්ලෝ ඉගෙන ගත්ත ගාතාවක් නාමංච රූපංච පටිච්චපස්සෝ ඉච්ඡා නිදානානි පරිග්‍රහානි ඉච්ඡා සන්ත්‍යා නමමත්ති මන්ති රූපේ විභූතේන පුසන්ති පස්සා. එතකොට මේ රෝගී සංඥාව මගේයි කියලා අරගෙන මෝහය ඇති වෙන බවත් එමගින් මේ පල්ලෙහා ට්‍රයැංගල් එක මේ සුබයි කියලා රෝගී සංඥාවක් අරගෙන ඉතින් නිත්‍යයි කියලා එහෙම අරගෙන මේ ට්‍රයැංගල් එක ඇති වෙනවා. දකුණු පැත්තේ ඒරියා 6. ඉතින් ඒකෙන් ඇති වෙනවා මේ ගිද්දි ලෝභ ජාති වේදනා කියන මේ ඒරියා එක. ඉතින් දැන් මොකද්ද කරන්නේ? මේකේ විඥාන ධාරාවක් අපි පවත්නවා නේද? මේ දෙකේ මේ ගමන් කරවලා. එතකොට ඒක පවත්ලා මේ තණ්හාව කියන එක අපි හදාගන්නවා. තණ්හාව කියන්නේ ඉතින් වටාටක් කරකෝලන්නේ නේද? ඉතින් කරකවීම කියන එක මේ වයින් සිද්ධ වෙනවා. ඉතින් අපි දන්නවා මේ තණ්හාව නිසා පරිග්‍රහය කියන එක ඇති වෙනවා. තණ්හාවෙන් පරිග්‍රහය. එතකොට ඉතින් බාහිර වස්තුන්ගේ පරිග්‍රහයෙන් මමංකාරය කියලා එකක් ඇති වෙනවා. එතකොට අල්ලා ගැනීම නිසා පරිග්‍රහය නිසා මමන්තිපත්තිය. ඇස මගේ කියලා බැඳෙනවා. කන මගේ කියලා, කකුල මගේ කියලා බැඳෙනවා. දැන් ඉතින් ඕකේ අනිත් පැත්තට බලනවා. මේක නොවෙන්න නම් ඉතින් තණ්හාව නිසායි පරිග්‍රහය. තණ්හාව ඇති වෙන්නේ වේදනාව නිසා. රිවර්ස් එකට යනවා ප්‍රතිලෝම වශයෙන්. එතකොට දැන් මෙන්න මේ වේදනාව තුළ රූපේ ජරා ධර්මියත් එහෙම ජරාව නිසා ඇති වුණු සංඥාවේ ජරා ධර්මියත් පවතිනවා යන දිට්ටි විදීම කියන විදීම නිසා ඇති වෙන අවිශ්වාසයත් කියන එක මේක තුළ තියෙනවා මේ වේදනාව තුළ. ඉතින් මේක පස්සේ නේ දුවන්නේ නේද? ඉතින් ඔතෙන්ට එනවා මේ නාම රූප කියන තැන ඉඳන් මේ පරාමාස කාය ග්‍රන්ථයේ මෙතන මේ රේඛාවට මෙතෙන්ට ලකුණු කරගන්න පුළුවන් කෙනෙකුට නාමකායේ පටික සම්පස්සේ කියන එක. ඉතින් මොකද්ද මේ නාමකායක පටිකයක් කියලා කියන්නේ? වේදනා වාගේ දේවල් වල පටිකයක් තියෙනවද නාමකාය? මොකද්ද මේ පටිකය කියලා කියන්නේ? බ්‍රෝකන් වියුස්, දිට්ඨිය මිදිලා. අරව පවතිනා කියන දිට්ඨිය මිදීම කියන එක තියෙනවා. ඒ වගේම රූපකායේ අධිවචනය කියන එක ලකුණු කරගන්න පුළුවන් මේ ජාතියයි වේදනාවයි අතර. රූපයට සුඛයි කියලා කියන එකේ ඒක අර දිට්ටි අනුසයෙන් තමයි මෙතෙන්ට ගියේ. ඉතින් ඒක මෙතනත් ලකුණු කර ගන්න පුළුවන්. එතකොට දැන් අපිට පේනවා අපේ මේ මුළු කතාව මොකද්ද මේ වෙන්නේ කියලා. මේක කරකෝල මේ තණ්හාව කියන එක හදාගන්නේ. ඉතින් මේකට විසඳුමක්වත් තියෙන්න බෑ නේද? එහෙමනම් අපි ඒක බලමු ඊළඟ ස්ලයිඩ් එකට ගිහලා 8 වෙනි ස්ලයිඩ් එක. එතකොට මේ සම්මා දිට්ඨිය ඇතිනම් මිච්ඡා දිට්ඨිය පහ වෙනවා. සම්මා දිට්ඨිය සම්මා සතිය ඇති වෙනවා. ඔබලු දන්න මුරු සතර සතිපට්ඨානෙම නිරූපණය කරන්න පුළුවන් මේ කාරණා තුනේ. එක කබලින්කාර ආහාරය, දෙක අත්තා ඉඳන් නිත්‍යයට යනවා කියන එක, තුන ජාති ඉඳන් ජරාවට යනවා කියන එක. ඉතින් අපි පටන් ගත්තොත් එහෙම තුන්වෙනි කාරණාවෙන්. දැන් ඉතින් ඕගලංගේ ශරීරේ ජරා වෙලානේ තියෙන්නේ. ඉස්සරහට හම්බෙන්නේ ව්‍යාධියයි මරණයයි. ඉතින් මැරෙනවා නම් නිත්‍යභාවයක් තියෙනවද? නෑ, නිත්‍යභාවයක් නැත්තම් මේ අත්තා ඉඳන් නිත්‍යයට තියෙන එක දෙවිනි කාරණේ කඩාගෙන වැටෙනවා. එහෙනම් මම මොකද්ද මේ අත්තා කියලා අල්ලන් ඉන්නේ? කබලින්කාර ආහාරය. පස්සේ ඒක අල්ල විසි කරනවා. විසි කරාම උපේක්ඛාවෙන් අප්‍රමාණීය කියන එකට යනවා. ඉතින් සම්මා සතිය තියෙනවා නම් අපි ජාති ජරා කියලා දන්නවා. නිකන් නෙමෙයි, තුන තුන රූපේ ජරා ධර්මයි. හතර තුන වේදනා ජරා. පහ තුන සංඥා ජරා. හත අත සංස්කාර ධර්ම ජරා කියලා දන්නවා. ඉතින් මේ විදිහට ජරා ස්වභාවය ඇත්තේ නම් මේ සංස්කාර වලින් විඥාණය පවත්තන්න පුළුවන් කමක් ඇත්තේ නේ? අන්න උපේක්ඛා ඉන්ද්‍රිය කියන එක ඇති වෙන. ඒතර සංස්කාර වලින් විඥාණය පැවතීමක් නැtei කියලා තේරුම් ගත්තාම, එහෙමනම් මතකනේ අර ලයින් 5 එකේ එන්නේ ඒ සංඥාව රූපේ නිසා ඇතිවෙච්ච ජරාගේ නේද? අන්න ඒක ගලන එක නවතිනවා. ඉතින් සංස්කාර වල නිත්‍යභාවයක් නැහැ. අන්න ඉතින්දි ප්‍රඥාව කියන එක ඇති වෙනවා. ප්‍රඥාවන තිනවන ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාව ඇතිනම් උද්දච්චේ නැහැ. ඒක ඊයේ ඉගෙන ගත්තා නේද? තයෝදම්ම සූත්‍රයේ කොටසක්. ඒතකොට ශ්‍රද්ධාව තියෙනවා නම් උද්දච්චේ නැහැ. එහෙමනම් අර උද්දච්ච වානාගය ගලනවා කියන ලයින් 6 එක ඒක හරහා ගලන්නේ නැති කියන එක තියෙනවා. ඒතකොට මෙතනින්ම නතර වෙන්නේ නැහැ. ඉතින් මේක බැලුවහම මට නම් එකපාරට පේනවා. ඉතින් මෙහෙමනම් නතර වීම කියන එක තියෙන්න පුළුවන් කියලා රහතන් වහන්සේ කිව්වා. එතනින් නතර වෙන්නේ නැහැ. මේ ලයින් 7 එක හරහා ගැලීම කියන එක පවතිනවා. කොහොමද වෙන්නේ? පෙරකලා, ඒ කියන්නේ ලයින් 5 ලයින් 6 වලින් ඒක කලින් පැවතුවා කියලා. ඒ කියන්නේ කලින් හදපු ගේ පැවතුණා කියලා ඒක හැංගීම තියෙනවා. එතකොට නමුත් මේක පවත්වන්න බෑ. අපි දන්නෝ සපසයිතු ධාන, ඒ කියන්නේ ආස්වාද ඉන්ද්‍රියකින්වත් පවත්වන්න බෑ. ධානය කල්ලගෙන ඉන්න බෑනේ. අජ්ජත්තරතෝ සමාහිත වික්කේ පරිසාරණං කියන්නේ. ඉතින් අන්න ඒ වෙලාවේදී අත්තායයි කියලා ගැනීම කියන එක පහ වෙනවා. දැන් මේ සතීන්ද්‍රිය මගින් මොකද්ද කරන්නේ? මේ ඒ පොයින්ට් එක හදන්නේ නැහැ. එයා බොහොම ප්‍රබලයි නේද? ඒ කියන්නේ මිච්ඡාදිත්තික සංඥාව නිසා විඥානේ හට ගැනීම කියන එක එයා නවත්තනවා. අපි එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. 9 ස්ලයිඩ් එකට. එතකොට ප්‍රඥා ඉන්ද්‍රිය නිසා ජරාවන රූපේ බව දන්නේ දක්නේ. මේ දන්නේ දක්නේ කියන එක නිකන් ලියපු එකක් නෙමෙයි. මේක මේ වෙනසක් තියෙන නිසා එහෙම ලියන්නේ. දන්නවා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ සත්‍ය ජරා වෙනව, ලෙඩ වෙනව, මිය යනවායි කියලා ඇහෙන් දකිනවා, කනෙන් අහනවා. එහෙම නැත්නම් බුබ්බේ නිවාසතු ඥාණයෙන් හරි අතීත භවයේ මෙහෙම ඉඳලා මෙන්න මෙහෙමයි කියලා ඒක ජරා වෙනවයි ආදි වශයෙන් මරණය වෙනවයි කියලා දැනගන්නවා. දකිනවා කියලා කියන්නේ සංස්කාර පත්‍ය විඥාන. සංස්කාර පත්‍යෙන් තමයි විඥානයි කියලා ආසවක්කේ ඥාණයෙන් තමන් ඒක දැනගන්නවා. අර මතකනේ අභිනන්දති අභිවදති අජෝසායති තිටති නාභිනන්දති නාභිවදති අන්න ඒ විදිහට ගන්න නේද? එතකොට දැන් මෙතන මේ ඒකයි මේ දකින්නවා කියලා කියන්නේ. එතකොට එයා මාන වෙන්නේ නැහැ. එයා B point එක අර bell shape curve එකේ best එක ගේන්න යන්නේ නැහැ. ඇයි ඒ? මේක කරන්න බෑ. රූපේ ජරා, වේදනා ජරා, සංඥා ජරා, සංස්කාර ජරා. ජරා ධර්මයේ දන්නවනම් සංස්කාර වලින් විඥානය පවත්වන්න බෑනේ. මලකඩ කාපු යකඩ යන තෙමින්චි සිමෙන්ති කොට දීරපුලි ඔය භාවිතා කරලා ගයක් හදන්න බෑනේ නේ. අන්න ප්‍රඥාවෙන් කියනවා මේ මේක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි, මේ බෙස්ට් එක නෙමෙයි, මට ගේන්නම් පුළුවන් කමක් නැහැ කියන එක තත්වෙට ඒක එනවා. එතකොට දැන් ඉතින් බලන්න මේ සතියේ ප්‍රඥාවයි කරන දේ නේද? එතකොට මේ සතියෙන් උදව් උපකාර කරන විඥාන කොහොමද? පුන පුනා මේ යන විඥානින් සෑදී හැකිද? මේ නොහැකිය. මෙසේ සතීන්ද්‍රිය මගින් ප්‍රඥා ඉන්ද්‍රියට යම් උදව්වක් කළ යුතුද ඒ සපයා දෙනවා. මේ නිසා ditthi ආශ්‍රව වෙන්නේ නැහැ. කුමක් නිසාද? චේතනා ගලවා දමා ඇත. මොකද අපේ ප්‍රශ්නේ තියෙන්නේ අපි චේතනා කරනවා නේ. ඕකයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් බලන්න මෙතන අර අපි පෙන්වන්නේ පිරමීඩ් එක. කාම ආශ්‍රව, ditthi ආශ්‍රව, අවිද්‍ය ආශ්‍රව එක පොඩ්ඩක් කරකෝල ඇඳලා තියෙනවා. ඉතින් මේක පාත්‍රය වගේ මේක කැරකෙනවා කියන එකනි ප්‍රශ්නේ තියෙන්නේ. අන්න ඒක ලොක් කරනවා අපි සති ප්‍රඥා සමාධි කියන මේ ට්‍රයැන්ගල් එකෙන්. ඒතකොට දැන් ඉතින් ඕගලන්ට හිතෙන්න පුළුවන් මේ සතිය මගින් මේ දෙපැත්තම කපනවාද කියලා. නෑ දැන් ඔය ඉස්සල වාක්‍ය බැලුවත් ඕගලන්ට පේනු මේකෙන් කරලා තියෙන්නේ. මේ සතිය දක්වා ඉන්නා ඔය එක. ඒ කියන්නේ ක්ලොක් වයිස් බලන්න ඕන. ඒතකොට ක්ලොක් වයිස් සතියට එන එක තියෙන කාම ආශ්‍රය. එයා අයින් කරන්නේ කාම ආශ්‍රව කතාව. ඒතකොට ප්‍රඥාවට කියන එකට සතිය ඉඳන් එනකොට ක්ලොක් වයිස් දැන් එයා අයින් කරන්නේ දිට්ඨි ආශ්‍රව. ප්‍රඥාවෙන් අයින් කරන්නේ දිට්ඨි ආශ්‍රව. ඒ වගේ තමයි සමාධියෙන් අයින් කරන්නේ මෙතන අවිද්‍යා ආශ්‍රව කියන එක. එතකොට ඔය සමාධි ඉන්ද්‍රිය මගින් සංස්කාර නිසා මානපාරේ ගැලීම කියන එක වළක්වනවා. මේ නිසා අවිද්‍යා ආශ්‍රව වෙන්නේ නැහැ. මානෙ අඩු නිසා සමාධිය ඇත. ප්‍රාණඝාත වැනි දේ කරන් වලින් වැළකෙනවා. පෙරගත්තා වූ දේ නිසා වන ක්‍රියාවලිය නවතා දමනවා. සමාධි සහගත චිත්ත සංස්කාර බව හොඳයි කියලා පිළිගන්නේ. කියන්නේ නිවසඤ්ඤා නාසඤ්ඤායතනවත් එයා පිළිගන්නේ නැහැ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය සහ විරී ඉන්ද්‍රිය මගින් නවතන ලද යම් ධර්මයක් වේද සති ඉන්ද්‍රිය මගින් එම නැවතීම් පවත්තන. වාහනේ බ්‍රේක් ගැහුවට හරියන්නේ නැහැ. වාහනේ ආපහු ස්ටාර්ට් කරන්නේ නැති වෙන්න ඕනේ. අර දෙකෙන් යමක් නැවතුවාද එහෙමනම් ඒක නවතීම් පවත්තන්නත් ඕනේ. ඊළඟට ශ්‍රද්ධා ඉන්ද්‍රිය මගින් මුසාවාද වැනි අකුසලයන් වළකනු. ඉහළම සමාධි වලට ඇල්ම පවා පහ කරනවා. ඉතින් මේක තේරුම් ගන්න නිකම්ම නෙමෙයි අර පාරිශුද්ධ ප්‍රදානියන්ගේ හතර කිව්වානේ. ඒකම තමයි මෙතන පෙන්නන්නේ නේද? මේක ඒ සමාධි ඉන්ද්‍රිය කියන එක මෙතන මේ සංස්කාරයන් අපි අයින් කරනවා. පානාති පාත අදත්තා දාන්න මේ චිත්ත සංස්කාර හිටන් අයින් කරනවා කියන එක තත්ත්වයට එනවා. එතකොට මේ සන්දායින්දී මුසාවාද ඉහළ සමාධි වලට ඇල්ම පහ කළා. විරිය ඉන්ද්‍රිය මගින් රූප ස්පර්ශය කියන එක නවත්තන. එතකොට මේ විදිහට සතිමත් වූයේ සියල්ල සම්පූර්ණයෙන් දැන සමාධි සාගතෝ සිටිනවා. මේ සමාධිය සම්මා සමාධියයි කියලා වැටහුණා. ඉතින් මේක නිකම්ම නෙවෙයි මේක තුම්පාරක කැරකීමක් කියන එක තියෙන ඔය සති ප්‍රඥායේ සමාධි කියන එක. ඒකේ මුලින්ම ඔය මේ සංඥා නාසඤ්ඤායතන වාගේ සංස්කාරයෙන් අයින් කිරීම කියන එක තියෙනවා. එතකොට ඒක සමාධි ඉන්ද්‍රිය මගින් ඒක කරන්නේ නේද? ඊට පස්සේ අපි මේ සතිය දක්වා යන එකේ එතන අපි අයින් කරනවා ওই අරූප ධාන ඒ වගේ සංඥාවන් කියනවා. එතකොට තව රවුමක් කරගෙනවා. දැන් රවුම් දෙකක්. දැන් තුන්වෙනි රවුමේදී මෙතන මේ සතිය ඉඳන් ප්‍රඥාව දක්වා අර අපි රූපීට නිත්‍යයි කියලා කියන කතාව එවහෙම අයින් කරනවා. ඒක නෙමෙයි විරීන්ද්‍ර මගේ රූප ස්පර්ශයෙන් එහෙම නවත්තනවා කියලා කියන්නේ. ඉතින් මේ වෙලාව වෙනකොට මේ ප්‍රඥාව සම්මා ඥානීය බවට පත් වෙනවා. අපි දැන් මුලින් සංස්කාරයන් අයින් කරලා අපිට ඒකෙන් ඒ ප්‍රඥාවන් නැති වෙනවා. ඊට පස්සේ ඉතින් ඒ සංඥාවන් හිම අයින් කරලා ඥානියන් කියනේ ඒ බවට පත් වෙනවා කියන එක තියෙනවා. එතකොට මේ සම්මා ඥානී ඊට පස්සේ හෙලෙන්නේ නැතුව ඉන්නවා. එයා සංස්කාර ගන්නෙත් නැහැ. අර දිට්ඨි අනුසය පාරෙන් රූපයට ආපහු රූපය ගන්න කියලා කියන්නෙත් නැහැ. එතකොට මේ සම්මා සමාධිය කියන එක පේනවා. එතකොට අපි දැන් මේකේ මේ භාවනාවන් පෙන්නා දුන්න තුනක්ම මේ වෙලාව වෙනකොට ඉතින් මේ හතරවෙනි භාවනාව මේ කියනකොට මේකේ පුළුවන් ඉතින් ඕගලන්ට ඔය මේ ස්ලයිඩ් 8 and 9 කියන එක මේකේ බලන්න. මේක අටවෙනි එකයි නවවෙනි එකයි. ඉතින් මේ වෙලාවේ බැලුණාත් පස්සේ හරි කෙනෙකුට කරන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට දැන් මේ සූත්‍රයේ අපි ඊටු ටික බලමු. ඊළඟට තථාගතයන් වහන්සේ පෙන්වන මහණෙනි සංවරයෙන් ප්‍රහීණ කළ යුතු ආශ්‍රය කවරද යත්. මහණනි මේ සස්නේ මහානතමේ නෝනින් සලකලා චක්කු ඉන්ද්‍රිය සංවරයෙන් සංගෘතව වෙසේද? මහණනි චක්කු ඉන්ද්‍රිය සංවරයෙන් සංගෘත නොවි වසන්නාහුට පීඩාකාරී වූ යම් පරිදාහ කෙනෙකු උපදී නම් චක්කු ඉන්ද්‍රිය සංවර සංගෘතව වසන ඔහුට එසේ පීඩාකාර පරිදාහයෝ නොවෙත්. නුවණින් සලකල සෝත ඉන්ද්‍රිය ජීවා ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රිය ඔය විදිහට සංගර වෙනවා කියලා පෙන්නනවා. ඒ මනෝ ඉන්ද්‍රිය මේ විදිහට කලේ නැත්නම් එයා දැවෙනවා කියලා. ඉතින් ඔය ඊයේ සංවර සූත්‍රයේ උගලෝ කළා. ඉතින් ආයතන භාවනාව. ඉතින් මේ විදිහට මේ සංවරය කියන එක බලන්න පුළුවන්. ඉතින් මේ පළවෙනි විරිය රූපී ස්පර්ශ නොවීමට කියන එකත් ඔතන ඒකේ තියෙනවා. ඊළඟට පෙන්නනවා මහණෙනි ප්‍රත්‍යාවේක්ෂ ඥාණයෙන් පහකල යුතු ආශ්‍රය කවරද යත්. මහණෙනි මේ සස්නේ මහානතමේ නෝනින් සලකලා උදෙක් සීත නැති කිරීම පිණිස උෂ්ණ නැති කිරීම පිණිස මැසි මදුරු සුලං අවසපුන්ගේ ස්පර්ශ නැති කිරීම පිණිස ලැජ්ජා ස්ථාන වසා ගැනීම පිණිස පමණක් සිවුරු පරිහරණය කරනවා කියලා. මේක පෙන්නනවා මේ මෙසේ පැරණි වේදනාවන් නැති කරන්නේ මේ අලුත් වේදනාවන් නූපදවන්නේ කියලා. එතකොට ඉතින් ඕකේ පෙන්නන්නේ ඉතින් ওই වේදනාවෙන් අපි චේතනාවට ගිහිල්ලා පරාමාස කායරන්තියට ඇවිල්ලා ඉතින් අත්තා කියලා ගන්නවනේ. ඉතින් ඒ අත්ත සංඥාව නොවීමට තමයි උතන විරියක් තියෙන්නේ. ඊළඟට පෙන්නනවා මේ මහණෙනි අදිවාසණීන් පැහිය යුතු ආශ්‍රය කවරද යත්. මහණි මේසස්නී මහණතෙමේ නුවණින් සලකලා ඒ සීත උස්නේ ඉවසන එක්කෙනෙක් වෙනවා. බඩකින්න පිපාසයි. උපන් ශාරීරික තීනු රළු කටු අමහිරි අමනාපු දීපෑර ගන්නව වේදනාව ඉවසන සුල්ලෙක් වෙනවා. එහෙම ඉවසුවේ නැත්නම් ඉතින් විහෙසකාර වූ ඒ දැවිලි සහිත ආශ්‍රය උපදිනවා. ඒ දිවසන පුද්ගලයාට ඒක නෑ. දැන් උදාහරණයක් කියනවා ඔය පෙලක් අය පිට රට සීතල රටවල් වල ඉඳලා ලංකාවට එහෙම ගිහිල්ලා කියනවා අයියෝ හරි රස්නේ හරි රස්නේ පූස් ගාලා පිඹ පිඹ නේද? හරිට රස්නේට බනිනවා. ඉතින් ඔක රස්නේට කොච්චර බැන්නයි කියලා තේති වැඩක් වෙන්නේ නෑ නේ. අන්න ඒක අර වෙහසකාර මේ ඒව තමයි ඇති වෙන්නේ. අරක ඉවසනවා අර වෙන කරන්න දෙයක් ඇත්තේ නෑ. ඊළඟට පෙන්නනවා මහන්නි දුරු කිරීමෙන් පැහැ යුතු ආශ්‍රය කවරද? මහන්නේ මේ සස්නී මහානතෙමි. ඒ නුවණින් සලකලා නපුරු ඇත්තු දුරු කරනවා. නපුරු ආශ්‍රයෝ. ඒ වගේම ඉතින් ওই පවිතු මිතුරන් එහෙම ආශ්‍රය කරනවා නම් ඉතින් මේ අනිත් භික්ෂුන් වහන්සේලා බලනවානේ මොකද මෙයා මේ පවිතු මිතුරන් ආශ්‍රය කරන්නේ. එයා ගැන නිකන් පපරැහින් වගේනේ බලන්නේ. මෙයාගේ මේ ගති තීන නිසා කියලා නේද? එතකොට එයාට අර ඒක නිසා දුක් දැවිලි ඇති ආශ්‍රය වෙනවා. ඉතින් ඕක තමයි පරිවජ්ජනා පහතබ්බා කියලා කියන්නේ. avoid කරන. ඉතින් සම්මා ආජීව නිසා මානී කියන එක අඩුයි. අර ඉහළ සංස්කාර කොටුව තියෙන්නේ. චේතනා ඉදන් සත්‍ය පරාමාස විඥාන ඒක කැපෙන තැන ඊ සංස්කාර කොටුව නිසා ඇති වෙන බලපෑම නැති කිරීමට ඒකට අගයක් නොදීමට කියන එකයි තියෙන්නේ. ඉතින් උතන ගත්තාම ඔය B point එක තියෙන bell shape curve එකේ අන්න ඒක නොවීමට ඒ කියන්නේ අවිද්‍යාශ්‍රිත මේ අවස්ථාවේදී පහර වදිනවා කියන එක තියෙනවා. ඊළඟට පෙන්නනවා මහණෙනි විනෝදණින් මේ පහකල යුතු ආශ්‍රය තියෙනවා. මේ ලෝකේ මහණතෙමි නුවණින් සලකලා බලලා උපන් කාම විතක්කේ සිත තබා නොගනි. දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි. නැවත නොවිපෙන්නට පවුනොයි කියලා. ඉතින් ඕකයි ගිරිමානන්ද සූත්‍රයේ අර පහාන සංඥාවේ තියෙන උපන්නං කාම විතක්කං ආදිවාසේති පජහත විනෝදේති බ්‍යන්ති කරෝති අනභවංගමේති කියලා. අන්නේ ඒ තුන තමයි උතන ඔය පෙන්නන්නේ. ඒ කියන්නේ ඒරියා 1 වලින් ඒරියා 4 කියන එක ඇති වෙනවා. ඒරියා 1 එකේ කාමච්ඡන්දේ ඒරියා 4 එකේ ව්‍යාපාදේ. එතකොට වේදනාව ජරාවටපත් වීම නිසා ඇති වෙන ප්‍රශ්නය. ඊළඟට ඒරියා 1 එකෙන් ඒරියා 6 ඇති වෙනවා. එතකොට මේ සංස්කාරාත්ත නොවීමට වීංසා විතක්කේ කියන එක එහෙම භාවිතා කරනවා. ඊළඟට පෙන්නනවා මහණෙනි භාවනාවෙන් පැහැ යුතු ආශ්‍රය කවරද? මහන්නේ මේසස්නේ මහානතමි නෝනින් සලකලා විවේකී ඇසුරු කළ විරාගී ඇසුරු කළ නිරෝධී ඇසුරු කළ නිවනට නැඹුරු කළ සති සම්බොජ්ජංගේ වඩනවා. මේ විදිහට ධම්ම විචී සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ ප්‍රීති සම්බොජ්ජංගේ පස්සද්ධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ ඒ වගේම උපේක්ඛා සම්බොජ්ජංගේ කියන එක වඩනවා. එහෙම වැඩුවාම මහන්නේ යමෙහිකින් බොජ්ජංග නොවඩන්නාට වෙහසූ දැවිලි සහිත වූ ආශ්‍රය උපදීද? මහන්නේ මෙසේ බොජ්ජංග වඩන්නා වූ ඔහුට ඒ වේසහා දැවිලි සහිත ආශ්‍රය නොවේද? මහන්නේ මේ ආශ්‍රය භාවනාවෙන් පැහැයුත්තායයි කියනු ලැබේ. ඉතින් ඕගොල්ලෝ දන්නෝ මේ වඩු වාසුණාගේ කතාව අපි කියලා තියෙනවා. ඉතින් එතකොට බොජ්ජංගේ ඉතින් භාවිතා කරනවා නම් උපේක්ඛාව ඒක නිසා සංඥාව මේ මගේ කියලා එහෙම ගන්නෙ නෑ නේද? දැන් එතකොට ඉතින් ඒක ගත්ත එක්කෙනා ඉතින් මගේ කියලා අරගෙන ඉතින් පිච්චෙනවා දැවෙනවා ඔක්කොම තියෙනවා. මෙයාට ඒක නෑ. මහණෙනි යම් කලක විශ්වකේ යම් ආශ්‍රවගෙන සෝවාන් මගින් පැහැ යුත්තාද? ඒ ආශ්‍රය සෝවාන් මගින් පැහුණා වේද? ඉතින් උතන් ට්‍රාන්ස්ලේෂන් එකේ ඔක වැරදියටයි දාලා තියෙන්නේ ඔක සෝවාන් මගින් කියන එක. බුදුහාමුදුරුවෝ පෙන්නේ දස්සනා පහතබ්බා කියලා සෝවාන් මාර්ග කියන එක නෙමෙයි. එතකොට ඒකෙන් සෝවාන් කියලා කිව්වොත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස විතරයි. මේක ඊට වඩා ගොඩක් ගැඹුරට යනවා. ඒකත් අයිති. ඒකට අමතරව ඔය හිත එහෙම අපි ඔක ඉගෙන ගන්නවා ඊට වඩා කොච්චර ගැඹුරට ඔක බලන්න ඕනෙද කියන එක. යම් මාස කෙනෙකු සංවරයෙන් පැහියුත්තාද ඔහු සංවරයෙන් පැහුණා වේද? යම් මාසයක ප්‍රත්‍යාවේක්ෂයෙන් පැහියුත්තාද ඔහු ප්‍රත්‍යාවේක්ෂයෙන් පැහුණා වේද? ප්‍රත්‍යාවේක්ෂ කියන්නේ යූස් කිරීම. යම් මාස කෙනෙකු සිත තබා නොගැනීමෙන් පැහියුත්තාද ඔහු සිත තබා නොගැනීමෙන් පැහුණා වේද? යම් මාස කෙනෙකු දුරු කිරීමෙන් පැහුණා වේද? ඒ ආශ්‍රය දුරු කිරීමෙන් පැහුණා වේද? යම් මාස කෙනෙකු විනෝදණයෙන් පැහියුත්තාද ඒ ආශ්‍රය විනෝදණයෙන් පැහුණා වේද? යම් මාස කෙනෙකු භාවනාවෙන් පැහැයුත්තාද ඒ ආශ්‍රය භාවනාවෙන් පැහුණා වේද? මාන්නේ මේ මහානතේම සීලෝ ආශ්‍රයංගේ සංවර සංවෘත වේයයිද තෘෂ්ණාව සංසිඳියයිද සංයෝජනේ උපටාහලෙයයිද මාන ප්‍රහාණින් දුක් කෙලවර කරේයයිද කියන ලබේ. භාගතුන් වහන්සේ මේක වදාළ සතුටු සිත් ඇති ඒ භික්ෂු භාගතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තා කියලා සූත්‍රයේ කියනවා. එතකොට මේකේ භාවනාව කියන එක අපි සඳහන් කළා කෙටියෙන් පෙන්වා දෙනවා නම් මේකේ අපි මුලින්ම පෙන්නවා සබ්බාසු සූත්‍ර ඩයග්‍රම්ස් දෙකේ මේ බලන්නේ කියලා පස්වෙනි ස්ලයිඩ් එක කියන එක. පස්වෙනි ස්ලයිඩ් එකේ අපි කිව්වා ඉස්සෙල්ලාම බලන්නේ කියලා දැන් මේ ජරා ධර්මයේ කියලා කියන්නේ මොකද්ද? අපි පෙන්නවා ජරාවයි කියලා කියන්නේ ඉතින් මේ රූපය රූපය නිසා මම පවතිනවා කියන දිට්ඨිය මිදලා වේදනාව වේදනාව නිසා මම පවතිනවා කියන දිට්ඨිය මිදලා ඊට පස්සේ අපි ආව ව්‍යාදි ධර්මයට. ව්‍යාදි ධර්මයේ පෙන්වන්නේ සංකල්පයන් බෙදුනා කියලා. ඒතකොට දැන් ඉතින් හතර තුන අපි බලනවා ව්‍යාදි. ඒ කියන්නේ වේදනාව වේදනාව නිසා මම පවතිනවා කියන දිට්ඨිය මිදලා. දැන් ඉතින් ඕගොල්ලන්ගේ ස්ටයා කේස් එක කැඩුනා නම් ඒක පලාස කරලා හරි අපි එකක් හදා ගන්නවා. එතකොට රත්තරන් වලින් හරි හදනවා කියලා. ඉතින් ටිවිච් එක පලාස කරා. හතර කිව්වම ඉතින් සංස්කාරවල නිත්‍යභාවය උතන තියෙනවා නේද? සුඛේ පරාමාස වෙනවා සංස්කාරවල නිත්‍යභාවය. එතකොට දැන් ඉතින් අපි හතර හතරේ දී එකක් හැදුවා නම් ඉතින් ඕගලන්ට පේනවා ඊට ඉස්සෙල්ලා මම කොහෙද හරි මැරලා තියෙන්න ඕනි කියලා. දැන් ABC රවුන් 3යි 4 4 එකක් මම මනසෙන් හරි නැංවීමක් කළාද ඊට ඉස්සෙල්ලා මම මැරලා තියෙන්න ඕනි. එතකොට මැරලා තියෙන්නේ 4 2. දැන් ඉතින් කල්පනා කරනවා මේ 2යි කියන්නේ නිත්‍යභාවයනේ. එහෙමනම් ඉතින් විඥානී මරණේ නේද අපි මේ නිත්‍යයි කියලා අරන් තියෙන්නේ. එතකොට තවන්ට හොඳට ඔලුවට වදිනවා ඒක. ඊට පස්සේ බලනවා මේ 5 3 සංඥාවේ ජරාව කියන එක. ඉතින් ඒක බලන්නේ කියලා කිව්වා ආපහුවර බෙල් ෂේප් කර්ව් එකත් එක්ක. දැන් අතින් වතුර පාරක් පිදිලා ගියා නම් ඒ පැත්තට වැටුනොත් ඒක මුහුදු වෙරළෙන් ඔබට යනවා. සී පැත්තට වැටුනොත් මුහුදු වෙරළට එනවා. ඉතින් ඕගොල්ලෝ ඉන්නේ මුහුදු වෙරළ පැත්තේ නම් ඉතින් තමන්ගේ පැත්තට හුළඟ එනවා නම් ඔන්න හොඳයි. අනිත් පැත්තට යනකොට හරි නෑනේ. එතකොට එහෙනම් මේක රිවර්ස් වෙලා ගිහිල්ලා සී ඒ පැත්තට වැටුණා කියලා කියන්නේ. එතකොට එහෙනම් අර මම මේ පැත්තට එනකොට ප්‍රියයි කියලා ගත්තා නම් ඉතින් ඒක ප්‍රියෙන්ගේ විප්‍රයෝගය තමයි එතන ඇති වෙලා තියෙන්නේ. එතකොට තවන්ට වෙන මේ 4 7 4 6 දෙකම සිද්ධ වෙලා මේ සංඥාවේ ජරාව වෙනකොට. අන්න ඒ දෙකවත් ඉස්සෙල්ල බලන්න ඕනේ. ඊට පස්සේ බැලුවට පස්සේ ඉතින් ඕගලන්ට එනවා මේ සම්බන්ධතාවයෙන් අපි පෙන්නා දීලා තියෙනවා. අන්න සබ්බාසෝ සූත්‍ර භාවනාව. ඉතින් අපි බැලුවා මේ ලෙඩේ එන්න එන්න වැඩි වෙනවා. රවුම් ආශ්‍රවට සම්බන්ධ කළා, ආශ්‍රව අනුසයට සම්බන්ධ කළා, ආශ්‍රව අතර සම්බන්ධය පෙන්නවා. ඉතින් අන්තිමට මේ කාමාශ්‍රයට අවිද්‍යාශ්‍රයෙන්, ditthiyaශ්‍රයෙන් ඔක්කොම ඒකතු වෙනවා මේ රෝධය කර කියලා. ඉතින් මේක නවත්තන්න. දැන් මේක පෙන්නනෝ. අර රූප ස්පර්ශ නොවෙන්න විරියක් ගන්න ඕනේ. සංඥා මගේ නොවෙන්න විරියක්, සංස්කාර මගේ නොවෙන්න විරියක්. ඉතින් මේක ඕගොල්ලන්ගේ ප්‍රධාන භාවනාව හැටියට ගන්න පුළුවන්. ඉතින් දැන් අපිට පේනවා මේ කබලින්කාර ආහාරයේ කිද්දිලෝභයේ අතර කාමච්ඡන්දය. ඒක දික් කරාම එන්නේ ජරාවට. එහෙනම් කාමච්ඡන්දය කියලා කියන්නේ ජරාවට ඇති කැමැත්ත. දැන් ඉතින් කල්පනා කරනවා මම හරි මෝඩයෙක් නේ, මොකටද මේ ජරාවට කැමති වුනේ? ඒ කියන්නේ මල මුත්‍රා ගොඩක් මම මගේ කියලා ගන්නවා. එතකොට පළවෙනි විරිය මේ ජරාවන රූපේ ස්පර්ශ නොවේ. දැන් ඉතින් කල්පනා කරනවා ඇයි මම මේ මෝඩයා වෙන්නේ? ඇයි මේ මල මුත්‍රා ගොඩ මල මුත්‍රා වශයෙන් දැකලා අයින් කරන්නේ නැතුව ඒක ගන්නෙ කියලා. ඒක බලාගෙන ගියාම මෙතන පේනවා තව ප්‍රශ්නයක්. මේ සුඛය කියන එක පරාමාසගත වෙලා ඒක මං අත්තා කරගෙන, මේ මුසාව අත්තා කරගෙන. ඉතින් අත්තා කරගෙන එයා ඉතින් දිට්ඨි අනුසේ පාරෙන් කියනවා ඒක මේ සුඛේම නෙමෙයි කැරකිලා යවන්නේ. ආන්න රූපේ සුඛයෝක ගණ්ඩේ කියලා කියනවා. එතකොට එහෙමනම් අන්තිම මේ වෙලාවේදී අපිට පේනවා මේ අත්තා නිසා තමයි මේ රූපේ මගේ කියලා ගන්නවා. ඉතින් මේ අත්තා වෙනකොට මේ හතර තුන වේදනාව ජරා ධර්මයටපත් වෙනවා. දැන් එනං අපි ඩබල් මෝඩයා වෙලා. රූපේ ජරා ධර්මයේ වේදනාවේ ජරා ධර්මයේ දෙකටම මේ වෙලාවේ කැමතිලා තියෙනවා. ඉතින් අපි මේ දෙවිනි විරිය භාවිතා කරන්නේ මේ අත්ත සංඥාව මගේ නොවෙන්න. දැන් කල්පනා කරනවා එයි මන් ඩබල් මෝඩයා වෙන්නේ. මේ අත්තා කියලා ගන්න. ඒක බලාගෙන ගියාම අතින් ඒරියා 6 එකේ මේ ලයින් 8 එක හරහා ගැලුවාම අන්න සංස්කාර අත්තා. එතකොට සංස්කාර අත්තා නිසා තමයි ඒක 11 වෙනි රවුමින් පස්සේ සිද්ධ වෙන්නේ. එයා ඉඳන් කියනවා අර ඒරියා 4 එකේ අත්තා කියලා ගන්න කියලා. වෙනවද මේ අපි පානාතිපාත අදත්තා දාන වගේ දේවල් කරන නිසා තමයි මේ ප්‍රශ්නේ. ඉතින් මෙතන ධර්මීය ගලන විදිය බලාගෙන ගියාම අපිට පේනවා අන්තිමට ගත්තාම මේ සංඥාවේ ජරාවයි සංඥාවේ ව්‍යාධීටත් මං කැමති වෙලා තියෙනවා. මං කොඩ්‍රපල් මෝඩයා වෙලාන්ත තියෙනවා. එතකොට දැන් ඒක තමයි ඔයගොල්ලන්ගේ ප්‍රධාන භාවනාව හැටියට එන්නේ. මේක සංස්කාර මගේ නොවෙන්න මං විරියක් භාවිතා කරනවා කියලා. එතකොට දැන් මේකේ භාවනා දෙකක් කිව්වා. එතකොට ඊළඟට භාවනාවට අපි පෙන්නුවා ඔය දැන් ඉතින් මේක මේ කැරකෙන එකක් කියලා මේක නවත්තා ගන්නයි ඕනි. සාර පාරිශුද්ධ ප්‍රදානියන්ගේ ධර්මයන් හිම පෙන්නුවා. එතකොට ඊට පස්සේ මේ සබ්බාසෝ සූත්‍ර ඩයග්‍රම් සෙට්ස් දෙකේ අපි පෙන්නුවා මෙන්න මේක මේ ස්ලයිඩ් දෙක තුන හතර හරිය නේද? මේකේ මේ භයාගති ශෝක කාමාශ්‍රව මේ කෝට්ට දාලා කැරකිවනම් මේක පොඩ්ඩක් ෆෝවර්ඩ් වෙනවා. උනාම අපිට මේක ඇති වෙනවා මේ පිටිපස්සෙන් අවිද්‍යා ආශ්‍රව පෙර මෝහය කියන එක බායාගති ශෝක කාමාශ්‍රව වේදනන් තණ්හා දිට්ඨි ආශ්‍රව පරාමාස කාය ග්‍රන්ථ අබිනීමස අවිද්‍යා ආශ්‍රව. ඉතින් මේ හබල් මේ පෙති තුන වාගේ එක මේක අපිට පේනවා අර ආනිජ සප්පාය සූත්‍රයේ කාරණා තුනකින් පරාමාස කාය ග්‍රන්ථ ඉදන් සත්‍යයට ඇදෙනවා කියේ ඒක තමයි මේ තියෙන්නේ කියලා. එතන ඊ භාවනාවක් කෙනෙකුට කරන්න පුළුවන්. ඒ 2යි 3යි 4යි කියන ටික තමයි උතන ඉන්නේ. ඊට පස්සේ ඉතින් අන්තිම භාවනාව හැටියට ඕගලන්ට කරන්න පුළුවන් මේ දැන් අපිත් පේරුම් ගත්ත මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ මේ විදියට තණ්හාව වෙන හැටි. දැන් ඉතින් මේකේ විසඳුම මේ 8 වෙනි ස්ලයිඩ් එකේ 9 වෙනි ස්ලයිඩ් එකේ කියන එක තියෙනවා. ඉතින් අර කරකෝනවා කියන එක අපි නවත්තා ගැනීම කියන එක මේ සති ප්‍රඥා සමාධි කියන ඉන්ද්‍රයන් මගින් කරනවා කියන එක. හොඳයි ඒකයි කරන්න තියෙන භාවනාව අපි මිනිත්තු 10ක් විතර අරගෙන මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.